පින්වතුනි, කවුරුත් සාඩුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි බුද්ධ දේශනාවට අනුව භාවනාව කියන්නේ බුදුහාමුදුරුවෝ සීල බමුණට ප්‍රකාශ කළා. සීල බමුණ ඇහුවා මේ බුද්ධෝස්මීති කියන බුද්ධත්වයට පත් උනේ කොහොමද කියලා. සීල බමුණට බුදුහාමුදුරුවෝ කිව්වේ පහතබ්බංච පහිනං භාවයතබ්බංච භාවිතං අභිඥයං අභිඥාතං පරිඥාතං පරිඥේය. මේක තමයි භාවනාව. භාවිතා කළ යුතු දේ ආශ්‍රය කිරීම භාවිතා කිරීම, භාවිතා නොකළ යුතු දේ බැහැර කිරීම. එනිසා මේ භාවනාව ක්‍රම කීපයක් තියෙනවා. බුදුපියාණන් වහන්සේ භාවනා ක්‍රමයක් දේශනා කළා. හැබැයි බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් භාවනා ක්‍රම ලෝකේ තිබුණා. අර උද්දක රාමපුත්‍ර ආලාරකාලාම, ඒ වගේම පස්වග මහණුනා සිටට අවුසා මේ ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, ජටිල කාශ්‍යප, මේ වගේ බොහෝ දෙනෙක් යම්කිසි භාවනා ක්‍රමයක් භාවිතා කළා. ඒ සියලු භාවනා ක්‍රමවල කරන්නේ මේ හිතේ උපදින කෙලෙස් අයින් කිරීම, අස් කිරීම, යටපත් කිරීම, එක්ක උද්දරාදමි. එනිසා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර තිබුණු සියලුම භාවනා ක්‍රමවල තිබුණේ තාවකාලක මේ රාගදේශ කියන කෙලෙස් ගති දෙක යටපත් කරලා යම් සමතයකට පත් වෙලා තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කර ලබන සුවයක්. මේ භාවනාවෙන් මේ කෙලෙස් යටපත් කරලා තදංගම විස්කම්බන වශයෙන් යම් සුවයක් ලබනවා. සුවයක් ලබන්න බැරි නම් ඒක කරන්න, කෙලෙස් යටපත් වෙනවා. හැබැයි ඒක පැලස්තර සුවයක් පමණයි. නමුත් බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීම අනුදැනවදාලේ නැහැ, අනුවතකලේ නැහැ. ඊට ඉස්සරහට ගිහිල්ලා සමුච්ඡේද ප්‍රහාණයෙන් සමුග්ගාත වශයෙන් පටිපස්සදි වශයෙන් නිස්සරණ වශයෙන් මේ කෙලෙස් නැවත නූපදින ආකාරයට බව උදුරා දමන්නට උපකාරක ධර්මයක්, භාවනා ක්‍රමයක්, පිළිවෙතක්, පරියායක් දේශනා කළ. එනිසා මේ බුද්ධ භාවනාව කියන එක බව උදුරා දමන්නට උපකාරක භාවනාවක් විය යුතුයි. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් සහ මුලින්ම සදහටම නැවත කිසිම දවසක නූපදින ආකාරයට රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා අස්කර දමන්නට උපකාරක භාවනා ක්‍රමය බුද්ධ භාවනාව. අර තාවකාලිකව රාගදේශ කියන කෙලෙස් ගති දෙක තාවකාලිකව යටපත් කළා තදංගම විස්කම්බන වශයෙන් යටපත් කිරීම, ඒක යටපත් කිරීමක්, ඒක ප්‍රාණයාම භාවනා ක්‍රමය. එනිසා මිනිහෙකුට මනුස්සයෙකුට මේ ජීවත් වෙන කාලය තුළ ඔන්නම් මේ තාවකාලික වැටපත් කරන ප්‍රාණයාම භාවනාවක් කරන්නත් පුළුවන්. එකනුත් තාවකාලිකව කෙලෙස් රාගදේශ කියන කොටස් දෙක යටපත් වෙනවා. නමුත් අර මෝහය කියන එක යටපත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෝහය උදුරා දාන්නම ඕන, මෝහ මුල. ඉතින් ඒක නිසා ඔය තදංගම විස්කම්බන වශයෙන් එදා තිබුණු බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන කාලේ මේ සමාජයේ රටේ තිබුණු නොයෙකුත් ඉදිරි ප්‍රාතිහාර්ය පෑව බොහෝ ඉෂිවරුන් ධ්‍යානලාභීන් මේ ධ්‍යාන ලැබුවේ ඔය තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කළා ප්‍රාණයාම ක්‍රමය. ඒකට මේ කසින පිරියම් කිරීම ප්‍රමාණවත් වුණා. කසින තියෙනවා අර බුද්ධඝෝෂ හාමුදුරුවෝ කිව්වා වගේ සම 40 භාවනාවලින් 30ක්ම කසින. ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, පඨවි කසිනේ, ඒ වගේම වර්ණ කසින, මේ වගේ කසින 30ක් තියෙනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ දේශනා කරපු. නමුත් බුදුපියාණන් වහන්සේ කිසි වෙලාවක මේ කසින පිරියම් කිරීම අනුදැන වදාළේ නැහැ. නමුත් බෝසත් කාලේ බුදුහාමුදුරුවෝ බෝසත් තත්ත්වයේ කසින පිරියම් මේ භාවනා ක්‍රම ඉගෙන ගත්තා, දැනගත්තා, අනුගමනය කළා, අනාරි ධ්‍යාන ලැබුවා, අභිඥා ලැබුවා. නමුත් නිවනක් ලැබුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ භාවනා ක්‍රමය ක්‍රම දෙකක් තියෙනවා. එකක් ප්‍රාණයාම භාවනාව, එකක් බුද්ධ භාවනාව. බුද්ධ භාවනාව කියන්නේ භව උදුරා දමන භාවනාව. භව කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව. සදාටම සහ මුලින්ම සමුච්ඡේද වශයෙන්ම සමුග්ඝාත වශයෙන්ම නැවත නූපදින ආකාරයෙන්ම පටිපස්සදි වශයෙන් නිස්සරණ වශයෙන් මේ කෙලෙස් ගති මුල් තුන උදුරා දැමීම බුද්ධ භාවනාව. ඒ වගේම මේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා, අනාර්ය භාවනා, ආර්ය භාවනා. අනාර්ය කියන්නේ අර රිය ගමන තාවකාලිකව, මේ රිය ගමන හොඳින් යහපත් ක්‍රේ පාත්වගෙන යන භාවනා ක්‍රමය අනාර්ය භාවනා. නමුත් මේ රිය ගමන අත්තරින භාවනාව, මේ සංසාර රිය ගමන සහ මුලින්ම සදහටම අත්තරින භාවනාව අරිය භාවනාව. එනිසා අරිය ධ්‍යාන අනාර්ය ධ්‍යාන කියලා දෙකක් තියෙනවා. මේක දෙපැත්තක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ හැම කෙනෙක්ම. කසින පිරියම් කිරීමෙනුත් ඔය හුස්ම ඉහළට පහළ ගැනීම වායෝ කසිනේ. ඒකෙනුත් ධ්‍යාන ලබන්න පුළුවන්. ඒකෙන් අභිඥා ලබන්නත් පුළුවන්. ඒකෙන් චේතෝ විමුක්තිය ලබන්නත් පුළුවන්. හැබැයි ප්‍රඥා විමුක්තිය ලබන්න බෑ. භව උදුරා දමන්නට පුළුවන් කමක් නැහැ. නැවත මොන දේවත්වයක බ්‍රහ්මත්වයකටපත් වුණත් අර දැලට අහු වෙලා නැවත සතර අපාගත වීමටත් හොඳටම ඉඩ තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට සහතිකයක් දෙන්න බෑ මේ අනාර්ය ප්‍රාණයාම ඔය කසින පිරියම් කිරීමෙන් ලබන සුවය. එකක් සුවයක්, ඒක ලෞකික රසයෙන් ලබන උපරිම සුවයක්. සුවයක් නොවේ කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. ධ්‍යාන සුවය, ඒක අභිඥා සුවය, ඒක සුවයක්. ඒකත් අර රාගදේශ තාවකාලිකව යටපත් කරලා ලබන සුවයක්. නමුත් මේ කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන්නට ප්‍රාණයාම ක්‍රම, අනාර්ය ක්‍රම, අරූපී ක්‍රම උපකාර වුණේ නැහැ, හේතු වුණේ නැහැ. ඒක බෝසත්තුමා දැකලා තමා මේ ආර්ය භාවනාව පිළිබඳව අරිය පරිශන සූත්‍රයේ තියෙන මේ ක්‍රමය හොයාගෙන වදාළේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන භාවනා ක්‍රම දෙකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේක ඊට පස්සේ සමත විපස්සනා කියලා නැවත විග්‍රහ කළා. එයාගෙම පටිසම්භිදා මග්ගප්‍රකරණේ මේ භාවනා ක්‍රම හතරක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. පළමු කොටම සමත පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රමය. සමත පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රම. පුබ්බංගම කියන්නේ පෙරගමන් කරු. එනිසා මූලිකවම සමතය සමත භාවනාව කරලා නොයෙකුත් ආකාරයට තියෙනවා සමත භාවනාව කරන්න පුළුවන් ක්‍රම. අර සම සත්තිස් භාවනාවෙන්ම සමත කරන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් විපස්සනා භාවනාවේ එහෙම ක්‍රම කීපයක් නෑ. එකයි තියෙන්නේ, ඒ එක නිවැරදිව තේරුම් ගත්ත නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා තත්ත්වයට පත්වීම තමයි අනුපස්සනා විපස්සනා භාවනාව. එනිසා සමත පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කායගත සති සූත්‍රය ආදී සූත්‍රවලින් අනුදැන වදාලා දේශනා කළා, පිළිවෙත හක්කක් හැටියට ඉදිරිපත් කළා. ඒ වගේම විපස්සනා පුබ්බංගම සමත භාවනා ක්‍රමයකුත් බුදුහාමුදුරුවෝ නොයෙක් තැන්වල නොයෙක් සූත්‍රවල දේශනා කරලා තියෙනවා. විපස්සනා අනුපස්සනාව කරනකොට ඒ අනුව සමතය පූර්ණ වෙනවා ඉබේම. ඒ වගේම බුදුහාමුදුරුවෝ යුග නද්ද භාවනාවක් ඉදිරිපත් කළා. අවසාන වශයෙන් අනුදැන වදාළේ මහා සතරාජපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මේ යුග නද්ද භාවනා ක්‍රම. ඒ කියන්නේ සමත විපස්සනා දෙකම එකවර එකටම එක සමානවම එකට සම්ප්‍රයුක්තවම අනුගමනය කිරීම තමා යුගනද්ද භාවනා කිරීම. එනිසා බුදුහාමුදුරුව අවසාන වශයෙන් නිර්දේශ කළේ අනුදැන වදාළේ මේ යුගනද්ද භාවනා ක්‍රමය. එතකොට සමත පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රමයක් තියෙනවා, විපස්සනා පුබ්බංගම සමත භාවනා ක්‍රමයක් තියෙනවා, යුගනද්ද භාවනා ක්‍රමයක් තියෙනවා. මීට අමතරව බුදු දේශනාවේ තියෙනවා ධම්ම උද්දච්ච විග්ගහිත මනසං මානසං කියන භාවනා ක්‍රමයකුත්. ධම්ම උද්දච්ච විග්ගහිත මානසං, උද්දච්ච විග්ගහිත කිරීම. උද්දච්චය කිව්වේ මේ ඉච්ඡ නිසා කැමැත්ත නිසා උදාසු විසිරුණු සිත, අර උද්දච්චයට මහාන් තත්ත්වයට පත් වූ සිත. මානසං විග්ගහිත කිරීම, විග්ගහිත කිරීම කියන්නේ අර ඝාතනය කරලා ඒක මුලින් ගලවා අවසන් කිරීම. එනිසා ඔය බාහ්‍ය ධාරීතුමාට දේශනා කරපු කෙටි සූත්‍රය සන්තති අමාත්‍යයට, එවගම පුක්කුසාති රජුරුවන්ට, ධබ්බමල්ල පුත්‍ර අරහතුන් වහන්සේට, එවගම කුමාරකාශ්‍යප හාමුදුරුවන්ට මේ වගේ දේශනා කරපු සූත්‍ර තියෙනවා. මේ සියල්ලම අර උද්දච්චය විග්‍රහිත කරන ඒ ක්‍රමය බොහොම ප්‍රඥානුසාරී ප්‍රඥාවන්තයට පමණක් අනුගමනය කළ හැකි ක්‍රමයක්. මෙහෙම භාවනා ක්‍රම හතරක් බුදුහාමුදුරුවෝ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. නොයෙකුත් සූත්‍ර ආශ්‍රයෙන් මේක ප්‍රායෝගිකව විග්‍රහ කරලා තියෙනවා. එනිසා සමත පුබ්බංගම විපස්සනා, විපස්සනා පුබ්බංගම සමත, යුගනද්ද ධම්ම උද්දච්ච විග්‍රහිත මානසං හතර ක්‍රමයක් තියෙනවා. මේ හතරම ත්‍රිපිටකේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සූත්‍ර පිටකේ බොහෝ තැන්වලත් මේක තියෙනවා. මේ ක්‍රම වේද හතරම බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ මේ භව උදුරා දමන්නට. එකක් තේරුම් ගන්න ඕන, මේ බුද්ධ කියන වචනේ ක්‍රියාපදය. බුද්ධෝ බුද්ධං බුද්ධේන බුද්ධේ බුද්ධං, මේ සියලු පද ක්‍රියාපද. මේ භව උදුරා දැමීම කියන ක්‍රියාව තමා බුද්ධං බුද්ධෝ බුද්ධේ. භව උදුරා දැමූ උත්තමයට මේ ක්‍රියාපදය සම්පූර්ණ කරගත්ත මේ ක්‍රියාකාරීත්වය බුද්ධ කියලා නාමපදයකුත් තියෙනවා. නමුත් බුද්ධං බුද්ධෝ බුද්ධේන මේ කිසිම පදයක නාමපදයක් නැහැ, ක්‍රියාපදයක් තියෙන්නේ. එනිසා යම් කිසි කෙනෙක් මේ භාවනාව කරනවා නම් බුද්ධ භාවනාව කියන්නේ භව උදුරා දමන භාවනාවක්ම විය යුතුයි. එහෙම නැත්නම් තාවකාලිකව කෙලෙස් ගති දෙක යටපත් කරනවා නම් ඒක ප්‍රාණයාම අනාර්ය ලෞකික භාවනාව. එනිසා මෙහෙම භාවනා ක්‍රම දෙකක් තියෙන බව, පාරවල් මාර්ග දෙකක් පිළිවෙත් දෙකක් තියෙන බව පළමු කොටම හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඊළඟට බුදුහාමුදුරුව මේ භාවනා ක්‍රම විග්‍රහ කරද්දී තවත් ක්‍රම හතරකට මේ භාවනාව පිළිබඳ විග්‍රහයක් විස්තරයක් කළා. පළවෙනි එක තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ මේ හතරම විග්‍රහ කරලා තියෙනවා, ඕන කෙනෙකුට කියව ගන්න පුළුවන්. අනතිවත්ත නට්ඨේන භාවනා තමයි පළවෙනි ක්‍රමය. අනතිවත්ත නට්ඨේන භාවනා. අනතිවත්ත නට්ඨේන කියන වචනේ විරුද්ධ වචනේ අතිවත්ත නට්ඨේ. මේ පැවැත්මට උපකාර වන වැරදි සියලු දේ තමයි අතිවත්ත නට්ඨේන. එනිසා පැවැත්මට උපකාර වන රාගය, ద్వේෂය, මෝහය හිතෙන් උදුරා දමලා ඒ වෙනුවට අලෝභ, ద్వේෂ, අමෝහ, වීතරාගී, වීතදේශී, වීතමෝහී තත්ත්වය භාවිතා කිරීමට, භාවිතයට ගැනීම අනතිවත්ත නට්ඨේන භාවනා. එනිසා සරහක් ආපු වෙලාවට මෛත්‍රී සිටුවිල්ලක් ගැනීම, රාගයක් ආපු වෙලාවට අසුභානුසුතිය වඩලා නිකම්ම සිටුවිල්ලක් ගැනීම, නිත්‍ය සුඛ අත් අසමාන ආපු වෙලාවට අනිත්‍ය දුක්ඛ අනත් මෙනෙහි කළා නිබ්බිදා වීම අනතිවත්ත නට්ඨේන භාවනා. මේකම තමයි ආනපාන සති සමාධිය හැටියට බුද්ධ දේශනාවේ විග්‍රහ කළේ. මේ අනතිවත්ත නට්ඨේන භාවනාව සෑම කෙනෙක්ම නිවැරදිවම තේරුම් ගත්තොත් මේ මාර්ගය වැඩිම පහසු වෙනවා. ඊළඟට ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන භාවනාව. මේ ඉන්ද්‍රිය හය ආයතන බවට පත් වුණාම අර විවිධත්වයට, නානත්වයට පත් වෙනවා, විෂමත්වයට පත් වෙනවා. විවිධ ආකාරයේ අරමුණු වලට, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක විචාර වලට යනවා, විතක්ක විචාර පත් වෙනවා. ඒ නිසා ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන භාවනාව කියන්නේ මේ ඇකනනාසය දිවකය මනට අරමුණු වෙන අරමුණු ඒක රසට්ඨ ඒකාග්‍රතාවයකට පත්වෙන හිතේ එක්තන් කිරීමක් පවත්ව ගන්න උපකාර වන ආකාරයට එක අරමුණක් තුල ඒ අරමුණ තමා භව උද්දරා දෙමීම, එමනන්න නිබ්බාන අරමුණ. නිබ්බාන අරමුණට උපකාර වන ආකාරයට සියලු ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම අර ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන භාවනාවෙන් පූර්ණය වෙනවා. තුන්වෙනි එක ටිකක් ගැඹුරුයි. තදූපක විරිය වහට්ටේන භාවනා. තදින්ම මේ හිතේ මුල් බැහැගෙන කාගෙන තියෙන අර දීර්ඝ සංසාරේ පවත්වාගෙන ආපු යම් යම් ගති තියෙනවා. මේ ගති විරිය වහට්ටේන මේවන් මේ වැරදි ගති හොයලා දැනගෙන ඒ වැරදි ගති හිතෙන් උදුරා අස්කරන්නට උපකාර වන භාවනාව තමයි තදූපක විරිය වහට්ටේන භාවනාව. ඒ වගේම ආශේව නට්ඨේන භාවනා කියලා හතරවෙනි ක්‍රමයකුත් විග්‍රහ කළා. මේ හතර ඇත්ත වශයෙන්ම මේ පියවර හතර හතරම භාවනා කරන්න ඕන ආර්ය ශ්‍රාවකයෙක්. ඒ කියන්නේ අනතිවත්ත නට්ඨේන භාවනා, ඉන්ද්‍රයානං ඒක රසට්ඨේන භාවනා, තදූපක විරිය වහට්ඨේන භාවනා, ආශේව නට්ඨේන භාවනා. ආශේව නට්ඨ භාවනා කියන්නේ ආශේවිතාය, භාවිතාය, බහුලී කතාය, යානිගතාය, වත්තුගතාය, සුතුමාරද්දාය, පරිචිතාය කියන මේ අර්ථයෙන් කායගත සති සූත්‍රේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ භාවනාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එන වැරදි දේ, වැරදි අරමුණ, තමන්ට හෝ අනුන්ට හෝ වැරදි නම් ඒ වැරදි අරමුණ ඉවත් කරලා ඒ වෙනුවට එතෙන්ට යහපත් නිවැරදි පිරිසිදු වෙන අරමුණක් භාවිතා කිරීම. තරහක් ආපු වෙලාවට මෛත්‍රියක්, රාගයක් ආපු වෙලාවට අසුභානුසුතිය වඩලා නෙක්ඛම්ම කියන தත්වය. ඒ වගේම නිච්චසේ සුඛසේ අත්ථසේ අස්මානේ ආවොත් අර ප්‍රියමනාප දෙයට හෝ අප්‍රියමනාප අමිරි දෙයට අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා කියන தත්වයට පත්වීම. නිබ්බිදා, විරාගා, නිරෝධා, පටිනිස්සංග කියලා මේ සම්බූපදී පටිනිසඟ කිරීම. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ භාවනාව කියන එක මේක තේරුම් ගත්ත කෙනෙකුට බොහොම සරලයි, බොහොම පහසුයි. මේකේ මහා ලොකු ඉගෙන ගන්න දෙයක් නැහැ. තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එන අරමුණ පිළිබඳව බොහොම අවධානයෙන් සැලකිල්ලෙන් පරිමුඛන් සතින් උපට්ඨ පෙට්ටා සතෝ ආස සති සතෝ පස්ස සති තමා ධර්මතා. එනිසා පරිමුඛන් සතින් උපට්ඨ පෙට්ටා මුඛ හයක් තියෙනවා. මේ අරමුණක් එන්න ඇහැට එනවා රූප ආරම්මණයක්, කනට එනවා ශබ්ද ආරම්මණයක්, නාසයට එනවා ගන්ධ ආරම්මණයක්, දිවට එනවා රස ආරම්මණයක්, කයට එනවා පොට්ටබ්බ ආරම්මණයක්, මනසට එනවා ධම්ම ආරම්මණ. මේ අරමුණු හයම දෙපැත්තක් තියෙනවා. භාවිතා කළ යුතු අරමුණුත් තියෙනවා, බැහැර කළ අරමුණුත් තියෙනවා. බැහැර කළ යුතු අරමුණුත් තියෙනවා. අර භාවිතා කළ යුතු අරමුණු භාවිතා නොකළත් වැරදි, බැහැර කළ යුතු අරමුණු බැහැර නොකළත් වැරදි. වැරදි කියන්නේ කිලුටු වෙනවා. භාවිතා කළ යුතු අරමුණු භාවිතා කිරීමෙනුත් පිරිසිදු වෙනවා, බැහැර කළ යුතු අරමුණු බැහැර කිරීමෙනුත් පිරිසිදු වෙනවා. පිරිසිදු වෙන්නේ තමන්ගේ හිත, වෙන කාගෙවත් හිතක් නෙමෙයි. එනිසා තමන්ගේ හිත පිරිසිදු කර ගැනීමයි නිවන, නිබ්බාන, විමුක්තිය, පරිමුච්ඡති කියන්නේ. අර සුද්ධි විසුද්ධි පරිසුද්ධි තත්ත්වයට පත් වෙන්නේ තමන්ගේ හිත. අර භාවිතා කළ යුතු අරමුණු භාවිතා නොකළොත් මෙත්තා කරුණා මුදිතා උපේකා අනිච්ච දුක්ඛ අනාත්ත මේ වගේ දේවල් නිබ්බිදා භාවිතා කළ යුතු අරමුණු. මේවා භාවිතා නොකළොත් ඒ නියම නිවැරදි ආකාරයට නිවැරදි තැනදී තමන්ගේ හිත පිරිසිදු වෙන්නේ නැහැ, කිලුටු වෙනවා. ඒ වගේම අර බැහැර කළ යුතු අරමුණු බැහැර නොකළොත් හිත කිලුටු වෙනවා කෙලින්ම. ඉතින් ඒක නිසා මේ කිලුටු වෙන්නේ තමන්ගේ හිත. කිලුටු වූ හිතේ තමා නැවත අර පුනබ්බව වෙන්නේ. යයන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි කියන තත්ත්වය ඇති වෙලා කාමතන්නා භවතන්නා විභවතන්නා උපදින්. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ තමන්ගේ හිතයි තමන්ට පිරිසිදු කරගත යුත්තේ. තමන්ගේ හිතමයි ඔය පෘථග්ජන පුද්ගලයෝ කිලුටු කරගන්නේ. මේක වෙන කාගේවත් හිත කිලුටු කරන්නත් බෑ, පිරිසිදු කරගන්නත් බෑ, කරලා දෙන්නත් බෑ. තවත් කෙනෙකුට පාරමාර්ගයේ පිළිවෙත කීම පමණයි බුදු කෙනෙකුගේ වුණත් කාර්ය. ඉතින් ඒක නිසා පින්වතුනි මේ භාවනාව කියන එක භාවිතයට ගැනීම අපි කොයි මොහොතක හෝ මේ දවස තුළ අපි අවදිව ඉන්න අවස්ථාවේදී හැම අවස්ථාවකදීම අපේ හිතට එන අරමුණ ගැන බොහොම අවධානයෙන් ඉන්න ඕන. අවධානයෙන් හිටියේ නැත්නම් අපේ අර විඥාණය මේ අරමුණට වට කරලා කොටු කරලා තමන්ව යටපත් කරලා රාගය, ද්වේෂය, මෝහය කියන ආහාර සකස් කරගන්න. ඒ නිසා විඥාණය මේ සියලුම අරමුණු වලට, වැරදි අරමුණු වලට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ විඥාණයට ආහාර සපයා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා. විඥාණය පාත්වගෙන යන්න නම් විඥාණයට අලුතෙන් කර්ම බීජ සකස් කරලා මතුමතුවටත් අලුත් විඥාන උපද්දවන්නට නම්, මේ කර්ම බීජ සකස් කරන්නට නම් අර විඥාන ආහාර, සංචේතන ආහාර, සම්පස් ආහාර, කබලින්කාර ආහාර හතරම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ නිවැරදිව මේ භාවනා ක්‍රමය කරනවා නම් විඥාණයට ආහාර නොලැබී යනවා. විඥාණයට ආහාර නොලැබී යනකොට විඥාණය මියදිනවා, එතනම ප්‍රඥාව උපදිනවා. එනිසා මේ විඥාණය පිරිසිදු වූ කල, සුද්ධ පවිත්‍ර වූ කල, නිකලෙස් වූ බව අවස්ථාවේදී ප්‍රඥාව උපදිනවා. ඉතින් මේක නිසා මේක තේරුම් ගන්න ඕන තමන්ගේම ඔය හිතේ ප්‍රඥාව කියන తත්වය, පිරිසිදු తත්වය, ප්‍රභාසර తත්වය තියෙනවා. මේක යටපත් වෙලා තියෙන අර විඥාණය ආහාර සොයා ගැනීම සඳහා තමන්ව වට කරගෙන, කොටු කරගෙන මේ විඥාණය යටපත් කරගෙන තමන්ව විඥාණයට අවශ්‍යදී කරන්නට සැදී පැහැදී කටයුතු කර. මේක තේරුම් ගත්ත තරමට තමා අපිට පුළුවන් වෙන්නේ මේ විඥාණයෙන් ඉවත් වෙලා ප්‍රඥාවෙන් කටයුතු කරන්න. ඒ නිසා භාවනාවේ අවසාන නිෂ්ඨාව, මේ ප්‍රයත්නයේ අවසාන ප්‍රතිඵලය තමා අර විඥාණය ඉවත් වෙලා ප්‍රඥාවෙන් කටයුතු කරන්න පුළුවන් වීම. ප්‍රඥාව ප්‍රභාසරයි, ඉතාම පිරිසිදුයි. විඥානය කිලුටුයි, විකෘති විසමයි, විසම විවිධ තත්ත්වයට පත්වෙන හිතක් තියෙන්නේ විඥාන හිත. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ගේ හිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලුටු වෙන හැම අවස්ථාවකම විඥානය තමයි ශක්තියක් හැටියට මතුවෙන්නේ. ප්‍රඥාවෙන් කටයුතු කරන හැම අවස්ථාවකම විඥාණයට බලයක් ශක්තියක් ඇති වෙන්නේ නැහැ. අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් උපදින්නේ නැහැ. හැබැයි එතන ඊට වැඩිය ලොකු බලයක් උපදිනවා, ඒක ප්‍රඥා බල. ප්‍රඥා බලය කෝටි ප්‍රකෝටියක් වටිනවා බලවත් විඥාණයට වඩා. නමුත් පෘථග්ජන පුද්ගලයෙකුට විඥාන ශක්තිය තමා තියෙන බලය. නමුත් ආර්ය ශ්‍රාවකයෙකුට ඒක ප්‍රඥා බලයක් බවට පත් වෙනවා. එනිසා අපි මේ නිවැරදි බුද්ධ භාවනාව භාවිතා කරනකොට ප්‍රඥා බලය මතුවෙනවා, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පහක් හැටියට. නමුත් අර විඥානයේ ක්‍රියාත්මක වන තාක්කල් සද්ධා ඉන්ද්‍රිය වැහිලා, සද්ධා ඉන්ද්‍රිය වැහෙනකොට විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම පහම මතුවෙන්නේ යටපත් වෙලා, ඒ වෙනුවට කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංචකාම නීවරණ ධර්මෙන් නිවන ආවරණය කරන ධර්ම පහකින් හිත වැහිනවා, කිලුට වෙනවා, අඳුරු වෙනවා, මලකට තට්ටු තුනක් සකස් වෙනවා. මේක තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා මේ භාවනා වැඩසටහනේදී අපි හැම වචනයක්ම ප්‍රකාශ කරන හැම ක්‍රියාවක්ම කළ යුතු කරණීය ධර්ම සියලුමදී ආශ්‍රය කළ යුතු සියලුම සේවිතබ්බා ධර්ම අෂ්ට ධර්ම සියලුමදී කියන්නේ තම තමන්ගේ හිත පිරිසිදු කර ගන්නට උපකාර වන ආකාරයට. හිත කිලුටු වෙන්නට යන හැම අවස්ථාවකම අපි ඒ හිත කිලුටු වෙන්නට ඉඩ නොදී පිරිසිදු කරගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ තමන්ගේ හිත පිරිසිදු කරගත්තොත් ඒකේ යහපත් ප්‍රතිඵලය, ඒකේ විමුක්තිය, ඒකේ නිදහස, ඒකේ යහපත තමන්ට. තමන්ගේ හිත කිලුටු වුණොත් ඒකේ අයහපත, ඒකේ ප්‍රතිසන්දින්නේ ආවැඩ අපාය යන්නේ, තව නොයෙකුත් තලවල අතරමං වෙන්නේ, අර බ්‍රහ්මචාරී සූත්‍රය කිව්වා වගේ තමන්ට. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරගත්තොත් මේ ආනපාන සති සමාධිය බුද්ධ භාවනාවක් හැටියට භාවනා කිරීමේදී අවශ්‍ය කරුණු කාරණා නිවැරදිව තේරුම් ගත්තත්, තේරුම් ගන්නත්, ඒ තේරුම් ගත්ත දේ භාවිතයට ගන්නත් පුළුවන්කම ලැබෙනවා. මේක අහලා දැනගන්න ඕන. තං සුනාත සාදුකං මනසිකරුවට භාසිත්සාමීට භාවිතයට ගන්නයි. එනිසා මේක අහලා දැනගෙන ඒක අවධානයට අරගෙන ඒක බොහොම ගැඹුරින් තේරුම් අරගෙන මේක දෛනිකව භාවිතයට ගත යුතු දෙයක්. ඒ මිසක් මේක අහලා දැනගෙන දැනුමකට පමණක් සීමා කිරීමෙන් නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. දැනුම තුලින් ලබාගත් දැක්ම නිවන. ඥානතෝ අහම් පස්සතෝ ආසවානං කයං වදාමි න අජානතෝ න අපස්සතෝ කියලා බුදුහාමුදුරුවෝ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ පළමු කොටම දේශනා කළා. ඒ නිසා මේ පින්වතුන් මේ අහන්නේ දැනගන්නේ ඥානතෝ කියන්නේ දැනුම. මේක තුලින් පසක් කොට දැනගන්න, දැකගන්න. මේ දැනුම නිවනට අදාළ නැහැ, නිවනට අදාළ දැක්ම. පැවැත්මට දැනුම අවශ්‍යයි, නිවනට දැක්ම අවශ්‍යයි. එනිසා දැනුම කියන්නේ ලෝකයේ තුල තියෙන එකක්, දැක්ම කියන්නේ ලෝකයෙන් එතර වෙන්න උපකාර වන දැක්ම. මේක පසක් කොට දැනගන්න ඕන. ඒක නිකේ යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. එනිසා මේ හේතුඵල ධර්මය පසක් කොට දැක ගන්නයි අපි මේ බණ අහන්නේ. මේ බණ කිව්වේ භව නසන ක්‍රමය. යම් කිසි කෙනෙක් භව නසන ක්‍රමය රාග බව දේශ බව මෝහ බව ඉතින් උදුරාහස් කර නසන ක්‍රමය කියන්නේ නැත්නම් එවෙනුවට කියන්නේ භව හදන ක්‍රමය නම් ඒක බහ ලෝකය හදන ක්‍රමය නම් අර දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප කෙළවර බෝසත් සැප පෙරුම් පුරපුරා යන ක්‍රමය භව හදන ක්‍රමයක් මිසක භව නසන ක්‍රමයක් නෙමේ. එනිසා මීට පෙරත් අනන්ත අප්‍රමාණ වාරයක් මිනිස් වෙලා මේ වගේ මනසක් තිබිලා බුදුවරුන්ගෙන් අතීත බුදුවරුන්ගෙන් මේ බණ මේ බුද්ධ ධර්මය අහලා තියෙනවා. නමුත් මේක ඇහිමකට පමණක් දැනීමකට පමණක් සීමා කරගෙන දැක්මක් බවට පත් කරගන්නට නොලැබුණු නිසායි තවත් මේ සංසාරේ මේ ගමන් කරන්නේ. ඒ නිසා මේ ජීවිත කාලය තුළත් මේ මනුස්සත්ව ප්‍රතිලාභය ලැබූ අවස්ථාවෙත් මේ දැනුම ලබාගෙන මේ දැනුම තුළින් ලබාගත් දැක්මක් භාවිතයට ගත්තේ නැත්නම් එතෙන්දී තවදුරටත් මේ නිබ්බානගාමී වෙන්න බෑ. මේ බැමි තුන නිබ්බාන කියන්නේ මේ බැමි තුන කපලා දාලා නිදහස් වීම. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපා දමා නිදහස් වීමයි නිබ්බාන නිබ්බිදා කියන්නේ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන ඔය බැමි තුන හදාගෙන තියෙන තමන්, ඔය බැමි තුනෙන් ඈඳිලා ඉන්න තමන්, ඔය බැමි තුන නිසා දුක් විඳින්න තමන්, ඔය බැමි තුන පවත්වාගෙන යෑම අර පෘථග්ජනකම අර විඥාන ශක්තියට අවශ්‍ය දෙයක් ඉටු කිරීම බව තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ අද ඉඳන් අදහවස මහා සතර ඇතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරනවා. දින තුනක් යනකම් පබ්බ 21ක් විග්‍රහ කරලා තියෙනවා, කරන්න තියෙනවා වචනෙන් වචනේ අකුරෙන් අකුර. ඉතින් ඒක නිසා මේ කාරණාව හොඳට තේරුම් ගත යුතුයි. ඊට අමතරව තවත් එක කාරණයක් මේ අවස්ථාවේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. විනාඩි 30කින් විතර. මේ හැම කෙනෙකුටම මේ වගේ පොතක් දීලා තියෙනවා, සංසාර ණයගෙන දිරුලි මිදි නිදහස් වෙන්නට උපකාර වන්නා වූ කරුණු හතරක්. දැන් මේක ත්‍රිපිටකයේ විශේෂයෙන්ම තිරෝකුඩ සූත්‍රයේ තව නොයෙකුත් සූත්‍ර ධර්මවලත් බුදුහාමුදුරුව දේශනා කළා. මේ අපි ඉපදෙන්නේ වැය කරන්න, ගෙවන්න. මොකද්ද මේ වැය කරන්න ගෙවන්නේ? ණය. එතකොට මීට ඉස්සර ඉපදිච්ච තැන්වලදී කොතනදී හෝ ණය වෙලා තියෙනවා. පැරදි වැඩ කිරීමෙන් අර දස අකුසලෙහිම යෙදෙනවා නම් ණය වෙනවා. දස කුසලෙහිම යෙදෙනවා නම් ණයෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා තමන් යලි යලිත් කවදා හෝ කොතන හෝ ඉපදෙනවා නම් ඒ ඉපදෙන්නේ ඝන දෙනුව වැය කරන්න, ගෙවන්න. ඒ නිසා මේ ණය ගෙවන්න. ණය ගත්තේ ඒවා ගෙවන්නේ නැතුව, ඒ ණයෙන් මිදී නිදහස් වෙන්නේ නැතුව නිවන් දකින්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ අපි තේරුම් ගන්න ඕන අපේ යුතුකම් වගකීම් ඉටු කරලා ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. අයිතිවාසිකම් බලාපොරොත්තු අවම කරලා අලුතෙන් ණය වීමෙන් නිදහස් වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අයිතිවාසිකම් බලාපොරොත්තු පමණක් තියෙනවා නම් උපරිම මට්ටමට ඒ පුද්ගලයා ණය ගන්නවා, ණය වෙනවා, ඉදිරියේදී ගෙවන්නට වෙන ණයකට ගණදෙනුවකට බැඳිනවා. ඉතින් ඒක නිසා මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕන අපි ආයි ඉපදෙනවා නම් ඉපදෙන්නේ මේ ණය ගණදෙනුවට තාමත් ගෙවලා අවසන් නැති නිසා. ඒ නිසා අපිට මේ කරුණු හතර නියම නිවැරදි ආකාරයට තේරුම් ගත්තොත් මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේදී අපි මේ අතීත සංසාරේ නොයෙකුත් ආත්මවල ඉපදිලා ඒ ඇති කරගත්ත ණය ගණදෙනු බොහෝ ප්‍රමාණයක් 50%කට වැඩිය මේ කරුණු හතර තේරුම් ගත්ත කෙනෙකුට මේ කරුණු හතර ප්‍රායෝගිකව දෛනිකව අනුගමනය කරන කෙනෙකුට මේ ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මෙතන කරුණු හතරක් තියෙනවා මේ පොතේ විග්‍රහ කරලා. පළවෙනි එක කමා කර ගැනීම, දෙවෙනි එක පරම ආර්ය මෛත්‍රිය පැතිරවීම, තුන්වෙනි එක පින් අනුමෝදන් කිරීම, හතරවෙනි එක ලෞකික වශයෙන් තමන් මේ මනුස්සත්ව ප්‍රතිලාභය ලැබීමේ උපරිම මෙහෙයක් කිරීම. ඉතින් ඒක නිසා මේක ත්‍රිපිටකයේ බුද්ධ දේශනාවල නොයෙකුත් තැන්වල නොයෙකුත් සූත්‍රවල විශේෂයෙන්ම තිරෝකුඩ සූත්‍රයේ මේ කරුණු තියෙනවා. මේ කරුණු අතර අපි මුල්ම භාවනා වැඩසටහන් වලදී මෙහෙම පොතක් හැටියට විග්‍රහ කරලා තිබුණ නැහැ. මේ කරුණු අතර දේශනා කළා. නමුත් අර මොරටුවේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යතුමියක් මේ කරුණු අතර මේ භාවනා වැඩසටහනට සහභාගී වෙලා දෙතුන් පාරක් මේ කරුණු අතර පොතක් හැටියට මේ වගේ සකස් කළා. මේ සියලුම දෙනාට මේ කරුණු අතර ඉදිරිපත් කළා, සකස් කළා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා කාටත් පහසුයි මේ කරුණු අතර දෛනිකව අනුගමනය කරන්න. මේක ඉතාම වැදගත් දෙයක් බව මේ භාවනා වැඩසටහනට පැමිණෙන කෙනෙක් මේ කරුණු අතර පමණක් දැනගත්තත් ඒක උපරිම නායකයන් වෙනුවෙන් මිදී නිදහස් වෙන්නට උපකාර වෙනවා. ඒ නිසා මේ කරුණු අතර ඉතාමත්ම වැදගත්. මේක දෛනිකව ප්‍රායෝගිකව තමන් විසින් තමන්ගේ ණය ගනුදෙනුවෙන් මිදෙන්න, අලුතෙන් ණය නොවෙන්න මේ කරුණු අතර තේරුම් අරගෙන අනුගමනය කළ යුතුයි. මේකේ පළවෙනි එක තමයි කමා කර ගැනීම. මේ තමන් අද මේ ඉපදුණු ජීවිත කාලය තුලත් මීට පෙරත් මනුෂ්‍යෙක් වෙලා හෝ මනුෂ්‍යෙක් නොවී වෙනත් තැනක හෝ වෙනත් ගතියකට හෝ අදාළව යම් අවස්ථාවක මේ වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් කරන්න ඇති. විශේෂයෙන්ම පළවෙනි එක තමයි මේ නිවන් දකින උතුම් බුද්ධ ධර්මයට යම් කිසි කෙනෙක් වචන මාත්‍රයකින් හෝ විකෘතියක් විනාශයක් වෙනසක් කරලා තියෙනවා නම් ඒක තමයි නිවනට බලවත්ම බාධකේ කාරණාන්තරික පාපකර්මය. ඒ නිසා ධර්මයේ විකෘති කිරීම, විනාශ කිරීම, වෙනස් කිරීම නිවන් මඟ වහන ආකාරයට අර්ථ ධර්ම වැරදියට විග්‍රහ කිරීම තමයි අර ධර්මයට කරන ලොකුම විනාශය. ඒ නිසා මේ ධර්මය තමයි නිවන් මඟට උපකාර වෙන්නේ. තවත් ඉදිරියට પરම්පරා ගණනකට වුණත් මේ ධර්මය අර සාත්තං සවිඤ්ඤාණං කේවල පරිපූර්ණං පරිසුද්ධං කියන தත්වෙන් තියෙනවා නම් මේ ධර්මය තවත් પરම්පරා ගණනකට උපකාර වෙනවා. ඒ නිසා මේ සාත්තං සවිඤ්ඤාණං සියලු ආකාරයෙන්ම බුදුහාමුදුරුව මේ දේශනා කරලා තියෙන ධර්මය කාටවත් වචනයක් ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න ඉඩ තියලා නැහැ. ඒකයි සාත්තං සවිඤ්ඤාණං. එකතු කරන්න හෝ අඩු කරන්න හෝ වෙනස් කරන්න හෝ වැඩි කරන්න හෝ ඉඩ තියලා නැහැ. ඉතින් එහෙම වෙනස් කළොත් අර ධර්මය තමා විකෘති වෙන්නේ, වෙනස් වෙන්නේ, නිවන් මඟ තමා වැහෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ ලෞතර බුදු පියාණන් වහන්සේ කෙනෙකුට, ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට, යම් ආකාරයකට පසේබුදු පියාණන් වහන්සේ කෙනෙකුට මේ වචනකින්, ක්‍රියාවකින් හෝ සිතුවිල්ලකින් යම් මාත්‍ර වශයෙන් හෝ අර වරදක් පාපයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් කරලා තියෙනවා නම් දැන හෝ නොදැන හෝ ඒක ආර්ය උපාදයක් වෙනවා. ඒ නිසා ඒ වගේම තුන්වෙනි එක තමයි ආර්ය මාර්ගයේ යන ආර්ය ශ්‍රාවකයන්ට. ඒ නිසා ධර්මයට ආර්යයන් වහන්සේලාට ආර්ය මාර්ගයට ආර්ය මාර්ගයේ යන යම් කිසි කෙනෙකුට වචනයකින්, ක්‍රියාවකින්, කතාවකින් හෝ සිටිවිල්ලකින් හෝ යම් ආකාරයක මේ මොහොතට පෙට අතීතයේ කවදක් කොතැනකදී හෝ අපි ඒ වගේ වරදක් පාපයක් කරලා තියෙනවා නම් ඒ සියලු දෙයට කමා කරගන්න ඕන. ඉතින් ඒක නිසා තමාර කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡං කම්මේ බන්තේ අච්ඡං කම්මේ ධම්මා අච්ඡං කම්මේ සංඝ කිව්වේ. ඉතින් ඒක නිසා තමන්ට පෘථග්ජන පුද්ගලයෙක් හැටියට අනන්ත අප්‍රමාණ ආත්මවල මේ ධර්මය තේරුම් ගන්න බැරි වෙන්නේ නැති, ධර්මයේ යම් යම් විකෘති වෙනස් කිරීම් කරාද කියන්න බෑ, කරන්න ඇති. ඒ වගේම ආර්යයන් වහන්සේලා දැන හඳුන ගන්න බෑ. ඒ නිසා ආර්යයන් වහන්සේලාට යම් හිතින් කයින් වචනයෙන් වැරදි කරන්න ඇති, දැන හෝ නොදැන හෝ. ඒ වගේම ආර්ය මාර්ගයේ යන අයට යම් බාධකයක් අවිරයක් කරන්න. ඒ නිසා ඒ සියලු දෙනාගෙන් විශේෂයෙන්ම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නත්‍රයෙන් මේ ආර්ය උපවාදයෙන් කමා කරගන්න ඕන. මට කමාවිත්වා, කමාවිත්වා, කමාව ලැබේවා, කමාව ලැබේවා, කමාව ලැබේවා කියලා කමා කරගන්න. විශේෂයෙන්ම ආර්ය වහන්සේලා ඒ වගේ ආර්ය ධර්මයට අපි වරදක් කළත් ඒ කමා කරගන්න පුළුවන් කමාව ලැබෙනවා. මේක තේරුම් ගත යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම මේ නිවන් මගට බාධාවක් වෙන්නේ අර ආනන්තරිය පාප කර්ම වලට අමතරව මේ ආර්යෝපවාදයන්. ඉතින් ඒක නිසා ඒක කමා කර ගැනීම අද ඉඳන්ම දවස් 7ක් එක දිගටම කරන්න ඕන. ඊට පස්සෙත් අර මගඵල ලැබන අතකල් මගඵල ලැබුවට පස්සේ ඔක වෙන්නේ නැහැ, ආර්යෝපවාදයන් වෙන්නේ නැහැ. එතකොට අර දර්ශනේන සම්පන්න වීම නිසා ඇත්ත ඇටි ඇටිට දකිනවා, දැක්ම පිළිසිදු වෙනවා. නමුත් ඒ නිසා මේ කමා කර ගැනීම අර මගඵල ලබන අතකල්ම කරන්න උන දිගින් දිගටම කිරීම බොහොම යහපත්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. සමහර විට තමන්ගේ ආශ්‍රයම තමන්ගේ ගෙවල් වලම තමන් දන්නේ නැතුව ජාතිසෝතාපන්න දරුවන් වෙන්න පුළුවන්, සහෝදරයන් වෙන්න පුළුවන්, හිතවතුන් යාළුවන් වෙන්න පුළුවන්, සමහරට සාම පුරුෂයන් භාර්යාවන් ඉන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමන් කිසිසේත්ම කල්පනා කරන්නේ මේ ආර්යයන් වහන්සේ කෙනෙක් ආර්ය තත්ත්වයටපත් වූ ජාතිසෝතාපන්න කෙනෙක් ඉන්නේ කියලා. ඉතින් ඒක නිසා එහෙම වෙන්න පුළුවන්, දැන හෝ නොදැන. ඉතින් ඒ දැන හෝ නොදැන තමන් අතින් ආර්ය උපාදයක් වුණොත් තමන්ගේ නිවනටයි පාදකය. ඉතින් ඒක නිසා අර දවසේ නින්දට යන්නට පෙර තමන් දැන හෝ නොදැන සිතෙන් කයෙන් වචනයෙන් යම් ආර්යයන් වහන්සේ කෙනෙකුට ආර්ය ධර්මයට ආර්ය මාර්ගයේ යන කෙනෙකුට වරදක් පාපයක් හිංගයක් හිංසක් අවඩක් අසාධාරණයක් වෙලා තිනා මට කමා කරත්වා, කමා කරත්වා, කමා කරත්වා, කමාව ලැබේවා, කමාව ලැබේවා, කමාව ලැබේවා කියලා කමා කරගන්න. ඊට අමතරව තමන්ට අර තමන්ව බිහි කළ මෞද මව්පියන්ට, තමන්ට උදව් කළ ගුරුවරුන්ට, මඟ පෙන්වූ ඇස් පෑදූ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, මේ සියලු දෙනාටත් අපි අතින් යම් වරදක් පාපයක් හිංගයක් හිංසක් අවඩක් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනාවත් කමා කරගන්න ඕන. කමා කරගන්න වියදමක් යන්න අවංක වූ සිටින් පිරිසිදු වූ සිටින් මුළු හදවතින්ම අපි මෛත්‍රී කරලා මේ කමා කර ගැනීම කරන්න ඕන. ඒක තමන්ගේ හිත පිරිසිදු වෙනවා, අර ණයගන දිනුවෙන් කොටසක් ගෙවි මිදී නිදහස් වෙනවා. දෙවෙනි කාරණය මේ පෘථග්ජන පුද්ගලයන් හැටියට ජීවත් වූ හැම කාලයකම අවස්ථාවකදීම මේ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරලා තියෙනවා. තමන්ට නොගැලපෙන, නොපෑයෙන, නොසීයෙන සියලු දේවල් වලට සමහර විටක තමන්ට තරහ යනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා, එකට එක කරනවා. මේ සියලු දේ නිසා ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් හිත කිලුටු වෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම ඒ අතීතයේ තමන්ගේ හිත කිලුටු කරා විතරක් නෙමේ, මේ විශ්වය ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත අතර ගහකොළ සියලු දේ ඒ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ක්‍රියා කරනකොට කිලුටු වෙනවා. මේක තේරුම් ගන්න ඕන. තමන් විතරක් නෙමේ කිලුටු වෙන්නේ, තමන්ගේ ලේ ධාතුව කිලුටු වෙනවා, ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත අතර කිලුටු වෙනවා වගේම අර ගහකොළ බාහිර ලෝකයක් කිලුටු වෙනවා. ඉතින් ඒක නිසා මෙතෙක් කල්ලේ ද්වේෂයෙන්, වෛරයෙන් කටයුතු කිරීම අර වැරදි මැනීමක් නිසා කළේ, දැන් ඒ වෙනුවට මෛත්‍රී කළා, පරම මෛත්‍රිය, ආර මෛත්‍රිය, අප්‍රමාණ චේතෝ විමුක්තියක් හිතේ ඇති කර ගැනීමෙන් මේ පරම මෛත්‍රිය ඇති වෙනවා. එනිසා හැම කෙනෙක්ම මේ දින හත තුළත් තමන්ට පුළුවන් අවස්ථාවක නිදාගන්නට පෙර අර අප්‍රමාණ චේතෝ විමුක්තියක් ඇතිකරගෙන සත්‍යක්‍රියාබලයක් පතුරලා විශ්වයට සුදු කිරණ පතුරවලා මෙතෙක් කල් තමන් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් අර නිකුත් කළ විෂ කිරණ කළු කිරණ කපල දාලා සුදු කිරණ පතුරවන්නට ඕන. මේ සඳහා අර මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මාමෙන් මගේ මිතුරෝද සතුරෝද ඒක කිසිසේත්ම බුද්ධ දේශනාවට අදාළ ආර්ය මෛත්‍රියක් අප්‍රමාණ චේතෝ විමුක්තියක් පරම මෛත්‍රියක් නෙමේ. මම මටම කරගන්නාදී මේ වැරදි දෙයක්. ඉතින් ඒක නිසා මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්නි ඵලයෙන් නිදුක් වෙත්තා, සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්තා, අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්තා, අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්තා, නිවන් සුවයෙන් සුවපත් වෙත්තා කියන පරම ආර්ය මෛත්‍රිය පතුරවන්න ඕන. කාටවත් විශේෂයක් නැහැ, වෙනසක් නැහැ, වැඩියක් නැහැ, අඩුවක් නැහැ. අර මගේ මම කියලා, මගේ හතුර මිතුරු කියලා වෙනසක් නැහැ. ඒ නිසා ඒක පරම මෛත්‍රියක්, ඒක අප්‍රමාණ චේතෝ විමුක්තියක්, ඒක අරිය මෛත්‍රියක්. ඒ නිසා මේ හැම කෙනෙක්ම අතීතයේ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂාවෙන් මේ විශ්වය කළු කළ කිරණ, අර විෂ කිරණ විශ්වයට නිකුත් කළ සියලු විෂ කිරණ නැවත සුදු කිරණ බවට පත් කරන්න පුළුවන් වෙනවා මේ පරම මෛත්‍රිය, ආර්ය මෛත්‍රිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය පැතිරීමෙන්. ඒ නිසා අද ඉඳන්ම මේ අප්‍රමාණ චේතෝ විමුක්තියෙන්, ආර්ය මෛත්‍රියෙන් විශ්වයට සුදු කිරණ නිකුත් කරන්නට ආරම්භ කිරීමෙන් තමන්ගේ අර ණයගන් දෙනුව අර කළු කිරණ නිකුත් කළා කළු කර ණයක් වෙන. ඒකත් ණයගන් දෙනුවක්. මේ දැන් සුදු කිරණ නිකුත් කළාම ඒ ණයගන් දෙනුවෙන් මිදී නිදහස් වෙනවා, යුතුකම් මගකීම් ඉටු වෙනවා. තුන්වෙනි කාරණේ ඉතාමත්ම වැදගත් කාරණයක්. අපි අනන්ත අප්‍රමාණ මේ සංසාරේ අපිට මව වූ, පියා වූ, වැඩිහිටියන් වූ, සාම්පුරුෂයන් භාර්යාවන් වූ, ගුරුවරුන් වූ, අපිට උපදෙස් මඟ පෙන්වූ, අපි වෙත කවල පොල හදා වඩා ගත්ත යම් යම් අය මිය පරලොව ගියා. මේ ජීවිත කාලය තුළ වගේම මීට පෙර ඉපදුණු තැනකදීත් අපිට මව වූ, පියා වූ බොහෝ දෙනෙක් මිය පරලොව ගියා. අනන්ත අප්�‍රමාණ සංසාරේ මේ මිය පරලොව ගියා අපිට උදව් උපකාර කළ යම් කිසි කෙනෙක් අද අසරණ තත්ත්වයට පත් වෙලා පරදත්ත උපජීවීන් හැටියට කොහේ හෝ ඉන්නවා නම්, පරදත්ත උපජීවීන් කියන්නේ අනුන් දෙන පිනෙන් යැපෙන අය. එනිසා තමන්ගේ මව වූ, පියා වූ, ගුරුවරයා වූ, සාම්පෘෂය භාර්යාව වූ, වැඩිහිටියෙක් වූ, තමන්ට උදව් කළ උපකාර කළ යම් කිසි කෙනෙක් මිය පරලොව ගියායින් පස්සේ එයා කරගත්ත කර්මයක් නිසා භූතයෙක්, පිරේතයෙක්, දෙවි දේවතාවෙක් අර මිත්‍යා දෘෂ්ටිකව හෝ රූපී බ්‍රහ්මයෙක් වූ වෙලාවට ඉන්නවා නම් ඒ අයට පින්කමක් කරගන්න බෑ. ඒ අය අනුන් දෙන පිනෙන් යැපෙන තත්ත්වයක්. තිරෝගුඩු සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ඒ අය අනුන් දෙන පින ලබා ගන්න බලාපොරොත්තු වෙන අය. එයාට තිරෝගුඩු සූත්‍රයේ මුල් ගාථාවල තියෙනවා එයා රස්සාවක් කරන්නේ නැහැ, හරක් බලන්නේ නැහැ, උයන්වතු කෙත්වතු හදන්නේ නැහැ, කුඹුරු හාන්නේ නැහැ. එයා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ඥාතීන් කොතනකද ඉන්නේ, ඒ ඥාතීන් කොතනකද පින්කමක් කරන්නේ. ඒ අය හිතනවා අනේ මගේ පුතාද පින්කමක් කරනවා, මගේ දුව පින්කමක් කරනවා, ඒ පින්කමෙන් මට පින් දීලා පින් පවරලා මාව නිදහස් කරයි, මාව මුදවා කැපකොට මට පින් දෙයි, මාව නිදහස් කරයි. ඒ නිසා ඒ සියලු පරදත්ත උපජීවීන් ඔබ හැමගේ අතීතයේ මව වූ, පියා වූ, වැඩිහිටියෙක් වූ, ගුරුවරයෙක් වූ කෙනෙක්, සාම්පුරුෂයෙක් වූ, භාර්යාව වූ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සියලු දෙනා ඒ පරදත්ත උපජීවීන් ඔබ කොහේද යන්නේ, ඔබ කොතැනකදී පින්කමක් කරන්නේ, ඔබ කොතැනකදී කොයි අවස්ථාවේදී පින් අනුමෝදන් කරන්නේ, පින් පවරන්නේ, පින් දෙන්නේ, ඒ අවස්ථාවට එයා එනවා. එයාට ඉවෙන් තේරෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. එයාගේ එකම රාජකාරිය තිරෝගුඩු සූත්‍රයේ තියෙන්නේ තමන්ගේ මේ සංසාරේ කවදා හෝ පුතා වූ දුව වූ එහෙම නැත්නම් ඥාතියෙකු කෙනෙක් අද පරලත් උපජීවීන් වෙලා ඉන්නවා නම් ඔබ කොතැනකදී හෝ එවන් පින් දෙන පින්කමක් කරන පින් අනුමෝදන් කරන අවස්ථාවකට එයට ඉවෙන් පැමිණෙන්න පුළුවන්. එය දන්නවා. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාට අපි කැපකොට පින් අනුමෝදන් කර පින් පවරා එයව මුදවා නිදහස් කිරීමේ ඒකායන බලාපොරොත්තුවෙන් අදිෂ්ඨානයකින් එයට පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඉතින් ඒක නිසා දැන් මෙතන මේ ඉන්න 200ක් 250ක් වූ පිරිස වගේ 100,000 ගණනක් කෝටියකට කිට්ටුව ඒ පරදත්ත උපජීවීන් දැන් මෙතෙන්ට පින් ගන්න ඇවිල්ලා තියෙනවා, බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ මගේ පුතා අද පින්කමක් කරනවා, මගේ දුව අද පින්කමක් කරනවා, අද මට පින් දීලා පින් පවරලා මාව මුදවා නිදහස් කරයි කියලා. ඉතින් ඒක නිසා ඒ සියලුම දෙනාට ඔබේ යුතුකමක් වගකීමක් මෙවන් අවස්ථාවක මේක තේරුම් අරගෙන මේකේ හරය අර්ථය නිවැරදිව තේරුම් අරගෙන අපි මේ සංසාර ගණදෙනුවෙන් මිදී නිදහස් වන්න නම් ඒ අපේ අතීත අපිට උදව් කළ උපකාර කළ අපිට කිරිදුන් මව්ද මව්පියන් වැඩිහිටියන් මේ සියලු දෙනාට අපි පින් දීලා පින් පවරලා මේ ගණදෙනුවෙන් මිදී නිදහස් වෙන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ ඒ පරදත්ත උපජීවීන්ගෙන් මිදී නිදහස් වෙන්න. ඉතින් ඒක නිසා අද මේ හැම අවස්ථාවකදීමත් අද රාත්‍රියේ නින්දට යන්නට පෙරත් ඔබ ඒ සියලු පරදත්ත උපජීවීන්ට ඔබේ සියලු ඥාතීන්ට බොහොම පිරිසිදු සිතක් ඇති කරගෙන තුන් සිත පහදාගෙන පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඕන. කැපකොට පින් ලබා දෙන්න ඕන. අර උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති. උපකප්පති කිව්වේ කැපකොට පින් දෙන්න ඕන. උන්න මේ උදකං වට්ටං කියන්නේ උඩයිනං වතුර වක් කරනකොට පහළට වැක්කිරෙන්න ආසේ. ඒක උපමාව. මේ අපි තුන් සිත පහදාගෙන රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව අපිට පුළුවන්කම තියෙනවා කැපකොට පින් දී ඒ අයව මුදවා නිදහස් කරන්න, ඒ පරදත්ත උපජීවී. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම බොහොම තේරුම් අරගෙන යහපත් චේතනාවෙන් තුන් සිත පහදාගෙන අද රාත්‍රියේ නින්දට යන්නට පෙර මේ සියලු පරදත්ත උපජීවීන්ට මේ අය මේ සියල්ල අහගෙන ඉන්නවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. එයාට ඉවෙන් මෙන් මේ සියලු දේ තේරෙනවා. එයාට තේරෙනවාද පින් දෙයි කියන එක? ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම රාත්‍රී නින්දට යන්නට පෙර මේ වගේ පින් දීලා නැතුව නිදාගත්තොත් ඒ අයට යම් යම් කරදර, අපහසු මිට ඉස්සෙල්ලා භාවනා වැඩසටහන් වලට පැමිණි බොහෝ දෙනෙක් පහුවදාවුලේ මේක මෙහෙම එකක් කිව්වා. ඉතින් ඒක නිසා මේ සියලු දෙනා නිවැරදිව මේක තේරුම් ගත්තොත් ඒ අය මේක අහගෙන ඉන්නවා, ඒ අය බලාපොරොත්තු වෙනවා, ඒ අය තේරුම් ගත්තා දැන් පින් දෙයි, පින් පවරයි, පින් අනුමෝදන්. ඉතින් ඒක නිසා මේක ඉතාම වැදගත් දෙයක්, මේක අමතක නොකළ යුතු දෙයක්. මේ තමන්ගේ අර පෙර සංසාරවල එක මේ ජීවිත කාලය වෙන්නත් පුළුවන්, තමන්ගේ මව වූ, පියා වූ, සම්පුරුෂයා වූ, භාර්යා වූ, සහෝදරයා වූ, ආච්චි වූ, සීයා වූ, මේ වගේ යම් කිසි කෙනෙක් අද පරදත්ත උපජීවීන් වෙලා ඉන්නවා නම් ඒ සියලු දෙනා තමන්ගෙන් පින් ගන්න අද මෙතෙන්ට දැන් පැමිණිලායි. ඒ සියලු දෙනාට පින් දීලා පින් පවරලා ඒ අයව මුදවා නිදහස් කිරීම තමන්ගේ යුතුකමක් වගකීමක් ණයෙන් මිදී නිදහස් වීමක් බව තේරුම් ගත යුතුයි. අවසාන කාරණේ හතරවෙනි එක තමයි අද තමන් මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. තමන්ට බුබ්බේතගත පුඤ්ඤතා ශක්තියෙන් ලැබූ භෞතික ලෞකික වශයෙන් හැකියාවන් තියෙනවා, බොහෝ දේ තියෙනවා. ඒ නිසා මේ ලෞකික භෞතික වශයෙන් තමා ලැබූ මේ හැකියාවන්ගෙන් තව කෙනෙකුට, තව එක මිනිසෙකුට හෝ මනසක් තියෙන කෙනෙකුට හෝ මේ ධම්මානුදම් ප්‍රතිපදාවේ හැසිරෙන්නට, මේ පාර මාර්ගයේ විවෘත කර දෙන්නට තමන්ගේ ඒ ලෞකික භෞතික හැකියාවන් ඒ පුබ්බේත ගත පුඤ්ඤතා ශක්තියෙන් ලැබුණු දේ තමන් භාවිතා කරන්න. ඒ නිසා තවත් එක මිනිහෙක්ව ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නට යොමු කරන්න පුළුවන් නම් තමන්ට ඒක මේ සංසාර ගන්ධණයෙන් මිදී නිදහස් වෙන්නට බොහොම මහත් සේ උපකාරු. ඒ නිසා තමන් අද බොහොම හැකියාවන් තියෙනවා. තමන්ටත් වචන කතා කරන්න පුළුවන්, තමන්ටත් වත්කම් දීපල තියෙන අනෙක් දේවල්. මේ වයන් තමන්ටත් ඒ අනුන්ගේ යහපත සඳහා, යහපත කියන්නේ මේ ධම්මානුධම්ම පටිපදාවේ ඇතිනේ මේ දහම් ඇස පාද ගන්න. නැතුව වෙන යහපතක් බුද්ධ දේශනාව අනුව නැ. මේ බත් පිඟානක් දීලා ඒ තාවකාලිකව බඩගින්න නිවීමට වඩා හුඟක් වටිනවා මේ ධම්මානුධම්ම පටිපදාවේ ඇතිලා අර කිලුටු කුණු කිලුටු කෙලස් ගති හිතෙන් ඉවත් කරගෙන හිත පිරිසිදු කරගන්නට, හිතේ අර ප්‍රසාදයක් පැහැදීමක් ඇතිවෙන්නට කටයුතු කිරීමට මඟ පෙන්වනවා. ඉතින් ඒක නිසා තමන් අද මේ ලැබූ මනුස්සත්ව ප්‍රතිලාභයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙනවා. තවත් කෙනෙකුට දහම් මඟ, දහම් ඇස විවෘත කර දීමට උපකාරී කිරීම. ඉතින් ඒ අනුව මේ කරුණු අතර හැම කෙනෙක්ම හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තා විතරක් නෙමේ මේක මේ භාවනා වැඩසටහන තියෙන සියලු දවස්වල රාත්‍රී නිින්දට යන්නට පෙර හැම කෙනෙක්ම මේක අමතක නොකළ මේ කරුණු අතර අර කමා කර ගැනීම, පරමෛත්‍ය පරමාර්ය මෛත්‍රිය පැතිරවීම, පින් අනුමෝදන් කළ පින් පවරලා පින්දීම, කැපකොට පින්දීම, මුදවා නිදහස් කිරීම, ඒ වගේම තමන්ගේ හැකියාවන්ගෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාව ඇතිරෙන්න තවත් කෙනෙකුට අත හිත දීම. මේ කරුණ අතර ඉතාමත්ම වැදගත්. මේ කරුණු අතර තේරුම් අරගෙන සතියක් නිවැරදිව කරනකොට තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙනවා තමන් කොච්චර නිදහස් වුණාට, තමන්ගේ හිත කොච්චර සැහැල්ලු වුණාද, තමන්ගේ හිත කොච්චර පිරිසිදු වුණාද, කොයි තරම් දුරට මේ ණයෙන් මිදී නිදහස් වුණාද කියන එකට තමන්ටම අත්දැක ගන්න, අත්විඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක වෙන කාටවත් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක නොකරන කෙනෙකුට මේකෙන් තේරුම් ගන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම හොඳට මේක තේරුම් අරගෙන තමන් මේ සංසාර ණය ගන දිනුවෙන් මිදී නිදහස් වන්නට මේ කරුණ අතර නිවැරදිව සතියක් දෙකක් කරලා බලන්න කොයි තරම්නම් තමන්ට මේ මාර්ගය, මේ දහම් ඇස පැහැදෙනවද, මේ මාර්ගය විවෘත වෙනවද කියන එක. තමන්ට කොච්චර සැහැල්ලුවක්, සතුටක්, සාහනයක් ලැබෙනවාද කිය. ඒ නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ කරුණු අතර ඉතාමත්ම වැදගත්. මේ කරුණු අතරෙන් පමණක් වුණත් යම් කිසි කෙනෙකුට බොහෝ සතුටක්, සාහනයක්, සුවයක්, ශාන්තියක් පිරිසිදු වීමකට උපකාර වෙන බව තේරුම් ගන්න ඕන. ඒක නිසා මේ කරුණු අතර අත්‍යවශ්‍ය බව හැම කෙනෙක්ම තේරුම් අරගෙන අද පටන්ම මේ ඉදිරි දින කීපය තුළ මේක ප්‍රායෝගිකව කරන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් අවස්ථාව තියෙනවා ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න. දැන් 9:00 වෙලාව 10:40 දක්වා ප්‍රශ්න අහන්න පුළුවන්. විනාඩි පැයකුත් විනාඩි 40ක් තියෙනවා.
අවසරයි අපි ආර්ය ස්වාමීන් වහන්සේ, මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔබ වහන්සේ දැන් දේශනා කරා පරදත් රූප ජීවීන්ට පිණ අනුමෝදන් කරන්න කියලා. ඉතින් උන්වහන්සේ ඒ ජීවීන්ගේ සියුම් ශරීර තියෙන නිසා අපේ ඇසට පෙනෙන්නේ නැහැ. මම අහන ප්‍රශ්නය ඒ ජීවීන්ට ශක්තියක් තියෙනවද, අපි යන එන තැන් දැක බලා ගන්නට ශක්තියක්
තියෙනවද? ඉව උපරිමයි. මොකද්ද ඉව? තමන්ගේ දැන් සමහරට මේ පරදත් රූප ජීවියා අපි දැන් මිනිස්සු හැටියට දහ ගමනක් මැරිලා ඉපදිලා තියෙනවා. අර පරදත් උපජීවය තාම පරදත් උපජීවය. තාම හිතන්නේ මගේ පුතා, මගේ දුව. එතකොට ඉවක් තියෙනවා. දැන් අර තිරෝගුඩු සූත්‍රයෙන් මේක විතරම පැහැදිලිව බුදුහාමුදුරුව කියලා තියෙනවා. ඒගොල්ලන්ට තේරෙන්නේ තියෙන්නේ ඉව. ඉවෙන් දන්නවා දැන් ඔයා ඔය උපාසකම්මා පින්කමක් කරන්න හිතනකොට, කල්පනා කරනකොට, වචනයක් කතා කරනකොට ඒ සියල්ල ඉවෙන් එයාට තේරෙනවා. දැන් ඒ තමන්ගේ සමාජයට පරදත් උපජීවයෙන් වෙලා දැන් අම්මා වූ තාත්තා වූ 10-15 දෙනෙක් ඉන්න පුළුවන්. ඒ සියලු දෙනා මෙතන ඇවිල්ලා මේ ඉන්නවා මේ හැම තැනම. මොකටද? පින් ගන්න. පින් බලාපොරොත්තු වෙන. එයා හිතන්නේම මගේ දුව, මගේ පුතා අද මට පින් දීලා මාව මුදවා නිදහස් කරා. ඒ බලාපොරොත්තුෙන් මේ අවස්ථාවෙම ඉන්නේ. ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ තිරෝගුඩු සූත්‍රය කියලා තියෙනවා, කිසිම වෙන රාජකාරියක් වැඩක් මොකක්වත් නැහැ. එකම රාජකාරිය එකම වැඩේ මොකද්ද? තමන්ගේ ඥාතියෙක් වූ, තමන්ට මීට පෙර මේ වගේ මේ සම්බන්ධයක් තියෙන කෙනෙක් අද මිනිසෙක් වෙලා අද පින්කමක් කරනවා. ඒ දෙකම තියෙන්න ඕන. අද මිනිසෙක් වෙලා ඉන්නත් ඕන, අද පින්කමක් කරන්නත් ඕන. මෙන්න මේ අවස්ථාවේදී එයාට ඉව තියෙනවා, ඇවිල්ලා පින් ගන්න, පින් බලාපොරොත්තු. ඉතින් ඒ අයව අපි ඒ අයට කැපකොට පින් දී ඒ අයව මුදවා නිදහස් කිරීමේ ඒකායන පරමාර්ථයෙන් අදිස්ථානයෙන් අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඒකයි කිව්වේ අර උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝ දින්නම් පේටානම්. පේටා කිව්වේ අර පරදත්ත උපජීවි අනුන්ගෙන් පිනෙන්, අනුන් දෙන පිනෙන් යැපෙන අය, පේ වෙලා ඉන්න අය. එයට ඉව තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කිව්වත් තදංගමන වශයෙන් විස්කම්බන වශයෙන් රාග දේශ අයින් කරත හැකි, මෝහ අයින් කරගන්නේ
බෑ. මෝහ අයින් කරන්න බෑ. තදංගම විස්කම්බන වශයෙන් රාගය දේශේ යටපත් කරන්න පුළුවන්. තදංගම විස්කම්බන වශයෙන් දැන් මේකට උදාහරණයක්ත් දීලා තියෙනවා ත්‍රිපිටකේ. අපි හිතමු අපිට ළිඳක වතුර තියෙනවා. මේ වතුර අපි දැන් වතුර ගන්න ගියා කලින් වතුර දැන් කලින් මෙහෙම පාදලා මොකද කරන්නේ? අර රොඩු බොඩු නැතුව පින්ගන් මේ වතුර ගන්න පුළුවන්. හැබැයි වතුරේ තියෙන පල් වෙච්ච පල් රහ අපිට පුළුවන්ද කලින් එහෙම කරන්න? බෑ. ඒක නිසා වතුර තියෙන පල් වෙච්ච බව, පල් වෙච්ච ගතිය අපි අයින් කරන්න ඕනේ. අර සමුච්ඡේද වශයෙන්, සමුග්ඝාත වශයෙන්, පටිපස්සදි වශයෙන්, නිස්සරණ වශයෙන්. ඒ නිසා වතුර ඕන. වතුර නැතුව බෑ. හැබැයි මේක උදාහරණේ ඒක. ඉතින් ඒක නිසා අපිට මේක හොඳට තේරුම් ගන්න ඕන. අපේ අර රාගය, ද්වේෂය తాවකාලිකව යටපත් කිරීමක් විතරයි කරන්න පුළුවන්. ඔය කසින පිරියම් කිරීමකින් හෝ ප්‍රාණයාම භාවනාවකින් හෝ කරන්න පුළුවන්. තදංගම විස්කම්බන වශයෙන් හිත తాවකාලිකව පිරිසිදු කර ගැනීම. නමුත් බුද්ධ දේශනාව සමුච්ඡේද වශයෙන් උච්ඡේදනය කිරීම. සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. උච්ඡේදනය කියන්නේ මුල් කපල මුල මුදුට. දැන් මේකටත් උදාහරණයක් දීලා තියෙනවා. මිදුලේ කැලෑගස් හැදෙනවා. අපි මේ කැලෑගස් අර කපන පිහියක් හරි මොකක් හරි මැෂින් එකක් හරි අරගෙන බිම ගන්නට කපනවා. මොකද ඒක? ඒක සුද්ධ කිරීම. හැබැයි මුල ඉතුරුයි. ආයතනය තව වැස්සක් වැස්ස ගමන් මුල දෙනවා. දැන් අපි බුද්ධ කරොත් සුද්ධ බුද්ධ. සුද්ධ කියන්නේ සමතය, බුද්ධ කියන්නේ විපස්සනා අනුපස්ස. බුද්ධ කියන්නේ මුල උදුරා දැමීම. මුල් තුනම උදුරා දැමීම. එනිසා දැන් මුල ඉදිරියට පස්සේ ආයි වැසි වැස්සත් මොනවා වුණත් මුල් ශේෂයක්වත් නැත්නම් ආයි ඒ ගහ පැලවෙන්න බෑ. ඒ වගේ තමයි අපේ හිතෙත් මේ තියෙන මුල් බැහැගෙන තියෙන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල අපිට తాවකාලිකව යටපත් කරන ක්‍රමයක් තියෙනවා. ඒක තදංගම විස්කම්බන ප්‍රහාණය. මේකේ තියෙන පංච ප්‍රහාණය. තදංගම් ප්‍රහාණය සහ විස්කම්බන ප්‍රහාණය කරන්න පුළුවන් තාවකාලික යටපත් කිරීම. සමුච්ඡේද ප්‍රහාණයෙන්, නිස්සරණ ප්‍රහාණයෙන්, පටිපස්සදි ප්‍රහාණයෙන් කරන්න පුළුවන් අර මුල්ම ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හිතෙන් උදුරාය. ඒකයි බුද්ධ කිව්වේ. බුද්ධ කියන්නේ භව උදුරා දැමීම. අර තාවකාලික වැටපත් කිරීම භව උදුරා දැමීමක් නෙමෙයි. ඒක ධ්‍යාන, ඒක චේතෝ විමුක්ති, අරක ප්‍රඥා විමුක්ති. ක්‍රම දෙකක්.
ස්වාමීන් වහන්සේ දැන් රාගය, ද්වේෂය අඳුරගන්න පුළුවා, මෝහය අඳුරගන්න
බැරි. දැන් මෝහය කියන්නේ මුවහවීම. තමන්ගේ හිතට මේ ප්‍රිය අප්‍රිය එනවනම් ඒක තමයි මෝහය. ප්‍රිය දෙයට ඇලීමයි අප්‍රිය දෙයට ගැටීමයි තියෙනවනම් ඒකට හේතුව මොකද්ද? මෝහය, මානිය, මැනිනවා, සංසන්දනය කර. අපි දැන් මේක තේරුම් ගන්න හොඳටම මං උදාහරණයක් කියන්නම්. ඔන්න තමන්ට කේක් කෑල්ලක් දෙනවා කන්න. දැන් කවුරු හරි මෙතෙන්දි ගියමුකෝ, අවසට ටේබොන්න ගියාම කේක් කෑල්ලක් දෙනවා කන්න. මේ කේක් කෑල්ල දුන්න නිසා කේක් කෑල්ල කෑම ඒක කිසිම පාපයක් වරදක් අපිට අසාධාරණයක් නැහැ. ඊට පස්සේ මේ කේක් කෑල්ල කටට කෑක් කෑල්ලක් කනවා. කාපු ගමන්ම තමන් මීට ඉස්සර ජීවිතයේ කවද හෝ කාපු කේක් එක්කලා මේක සංසන්දනය කර. නොදැනම වෙන්නේ මොකද? මේ කේක් කෑල්ලයි මීට පෙර කෑව කේක් කෑල්ලයි සංසන්දනය කරලා එක්ක මේ කේක් කෑල්ල අරිට වඩා රසයි, එක්ක නීරසයි. නීරස නම් මේ කේක් කෑල්ලට ද්වේෂයක් එනවා, පෙර කේක් කෑල්ල වලට රාගයක් එනවා. මේ කේක් කෑල්ල පෙර කේක් කෑලි වලට වඩා රස නම් මේකට රාගයක් එනවා, පෙර කේක් කෑලි වලට දෙවෙනි මේ තරහක් නෙමෙයි. ද්වේෂය කියන්නේ දෙවෙනි වේෂය. මේක තරහ කියලා හැම ගණන් ගන්න එපා. මෙතෙන්දි තේන්නේ ද්වේෂය කියන්නේ මොකද්ද? දෙවෙනි වේෂය. පළවෙනි වේෂය තමයි අර සැප, සුව, සුබ, සුචි, සුඛ, අර රස, ප්‍රියමනාප. ඒක තමයි පළවෙනි වේෂය. දෙවෙනි වේෂයක් කියන්නේ ඒකට දෙවෙනි තත්වයකට පත්වීමක්. ඒ දෙවෙනි තත්වය තමයි මානිය. එතකොට දැන් මේක හැම දෙයකදීම එනවා. මේ කටින් ගාපු කේක් කෑල්ලනේ මේ. අපි හිතමුකෝ ඔන්න කවුරු හරි පුතක් යන පුද්ගලයෙක් හැටියට පාරේ යනවා. පාරේ යනකොට මේ අලුතෙන් හදපු ගේක ගේට්ටුවක් දාලා තියෙනවා, හොඳ ගේට්ටුවක්. මේ ගේට්ටුව දකින්නවා. දැක්ක ගමන්ම අර පෘථග්ජන පුද්ගලයා තමන්ගේ ගේට්ටුවත් එක මොකද කරන්නේ? සංසන්දනය. අර ගේට්ටුව හොඳ නම් තමන්ගේ ගේට්ටුවට දෙවෙනි වේශයක් ඇති වෙනවා, මේ ගේට්ටුවට පළවෙනි වේශයක් රාගයක් ඇති වෙනවා. මේ ගේට්ටුව තමන්ගේ ගේට්ටුවට වඩා බාල නම් තමන්ගේ ගේට්ටුවට නැවත රාගයක්, මේ ගේට්ටුවට දෙවෙනි වේශයක් ඇති වෙනවා. මේක ඇහෙන් දකින සියලු දෙයට, කණෙන් අහන සියලු දෙයට, නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ හයට අරමුණු වන අරමුණු හයටම ඔය මැනීම, ඔය සංසන්දනය කිරීම තියෙනවා. තියෙන තාක්කල් මෝහය තියෙනවා, රාගය ද්වේෂය අලුතෙන් උපදිනවා. අපි එතකොට මේක මනින්නේ නැත්නම් අපේ හිතේ ඇති කරගත යුතු ගතිය මොකද්ද? උපේක්ඛාව. ඊයේ ප්‍රශ්නයක් ඇහුවානේ මේ පැත්තේ කවුද? උපේක්ඛා. මේ උපේක්ඛාව කියන එක හිතේ ඇති වුණොත් අපි මනින්නේ නැහැ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. අපි මනින්නේ නැහැ. සංසන්දනය කරන්නේ නැහැ. සංසන්දනය කරන්නේම උපේක්ඛාවට විරුද්ධ ක්‍රියාවක්. මොකද්ද උපේක්ඛාවට විරුද්ධ ක්‍රියා දෙකක් තියෙනවා. මොකද්ද දෙක? අපේක්ෂාව එකක්. මොකද්ද? අපේක්ඛා. අපේක්ඛා කියන්නේ බලාපොරොත්තුවක්. තියෙනවනම් ඒක අපේක්ඛා. මේ අපේක්ෂාව කියන්නේ සංස්කෘත වචනයක්. අපේක්ඛා කියන්නේ මාර්ගදීපස්සනේ. උපේක්ෂා කියන්නේ සංස්කෘත වචනේ. උපේක්ඛා කියන්නේ මාර්ගදී වචනේ. අතර තව තියෙනවා ගතියක්. මොකද්ද? සාපේක්ඛ. සාපේක්ඛ. එතකොට අපේක්ඛා, සාපේක්ඛ, උපේක්ඛා. මේ උපේක්ඛාසිතක් ඇති කරගන්න බෑ ලේසියකට. උපේක්ඛාසිතක් ඇති කරගත්තොත් ඒක තමයි නිවන. එතන තමයි නිවන. එතකොට තමයි අර අෂ්ටලෝක ධර්මයෙන්ම කම්පාන වන තත්ත්වය. එකනේ කිව්වේ අර මොකද්ද අර මහා මංගල සූත්‍රයේ අවසාන ගාථාවේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. න කම්පති වෙන්න ඕන. කම්පති නම් උපේක්ඛාවක් නැහැ. එහෙනම් තියෙන්නේ අපේක්ඛාව. කම්පණය වෙන්නේ මොකද? අපේක්ඛාවක් තියෙනවා. ඒ අපේක්ෂාව ඒ ආකාරයට පවත් ගන්න නවත් ගන්න බෑ. බැරිකම තියෙනසයි කම්පණය ඇති වෙන්නේ. උපේක්ෂා සිතක් තියෙනවා නම් කම්පණය වෙන්න. මේ උපේක්ෂාව කියන එක තමා නිවනට උපකාර වෙන්නේ. මේ උපේක්ෂාව පියවර පහකින් තමා සියලු පුද්ගලයෝ පූර්ණ කරගන්න ඕන. පළවෙනි එක මේ මිනිහෙක් ඇටියෙද මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ හැම කෙනෙක් ගාවම තියෙනවා ගේහසිතං උපේක්ඛා කියන தত্ত্বය. මොකද්ද? ගේහසිතං උපේක්ඛා. ඒ කියන්නේ අපි යම් යම් දේ ඊවසහා විමසා බලා කටයුතු කරනවා. මොකද යම් තමන්ගේ අර පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන ආකාරයට ඒකට කියනවා ගේහසිතං උපේක්ඛා. මේ ගේහසිතං උපේක්ඛාව ඕනම පෘථග්ජන පුද්ගලයෙක් තුළ තියෙන්න පුළුවන්කම තියෙන එක නිවනට බාධාවකුත් නෙමෙයි උපකාරයකුත් නෙමෙයි. ඒක පැවැත්මට උපකාරයක්. ඊට පස්සේ මේ ධර්මය යම් කිසි කෙනෙක් යම් ප්‍රමාණයකට මේ ධර්මය ඇහුවට පස්සේ ඊට වඩා ඉහළ උපේක්ඛා තත්ත්වයක් ඇති වෙනවා පුද්ගලයා තුළ. ඒකට කියනවා නෙක්ඛම්ම උපේක්ඛා. මොකද්ද දෙවෙනි පියවර? නෙක්ඛම්ම. නෙක්ඛම්ම උපේක්ඛාව ඇති වෙන්නේ නැහැ ධර්මය නැසූ කෙනෙක් තුළ. ධර්මය අහන්න ඕන. එතකොට මේ හේතුඵල ධර්මය අහනකොට තේරෙනවා මේක වැරදි, මේක හරි. නෙක්ඛම්ම කියන්නේ මේ කාමෙහි විවිච්ච, පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච. ඒ කියන්නේ කාමයෙන් නිදහස් වීම, ඒකෙන් නිදහස් වූ සිතක් ඇති කර ගැනීමේ කැමැත්ත. ඒකට කියනවා නෙක්ඛම්ම උපේක්ඛා. නෙක්ඛම්ම උපේක්ඛාව ඇති වෙන්නේ සෝතාපට්ටි මාර්ග අංගයක් හැටියට. සෝතාපට්ටි මාර්ගයේදී පුද්ගලයෙකුට නෙක්ඛම්ම උපේක්ඛා. එතකොට තමාර ආර්ය ඥානයකටත් මගඵලටත් පත් වෙන්න උපකාර වෙන. දැන් මේ නෙක්ඛම්ම උපේක්ඛාව ඇති වූ පුද්ගලයෙක් අර ඊවසා විමසා කටයුතු කරන්න පුළුවන් වුණාම හේතුඵල ධර්මයට බහා ගලපා කටයුතු කරනකොට ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. සෝතාපට්ටි ඵලයට පත්වීමත් සමග ඒ පුද්ගලයාගේ උපේක්ඛාව සේක උපේක්ඛා කියන තත්වයට උසස් වෙනවා. දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ උත්තමයා ආර්යයන් වහන්සේ ගාව තියෙන උපේක්ඛාව මොකද්ද? සේක උපේක්ඛා. සේක කියන්නේ කෙලෙස් කපන කැමැත්ත සහිත වූ උපේක්ඛා. ඒ උපේක්ඛාව උපකාර වෙන්නේ කෙලෙස් කපන්න. ඒක නිසා ඒක සේක උපේක්ඛා. එතකොට සෝතාපට්ටි මාර්ගයේදී සේක උපේක්ඛා නැහැ, තියෙන්නේ නෙක්ඛම් උපේක්ඛා. සෝතාපට්ටි ඵලයට පත් වූ මොහොතේ ඉඳන් සෝතාපට්ටි ඵලය, සකදාගාමි මාර්ගය ඵලය, අනාගාමි මාර්ගය ඵලය, අරහන්ත මාර්ගය. මේ හැම පියවරකදිම තියන්නේ මොකද්ද? සේක උපේක්ඛා. අරහන්ත ඵලයට පත් වූ ගමම්ම තවත් කපන්න කෙලෙස් නැහැ. දැන් සේක තත්වයෙන් න සේක, එහෙම නැත්නම් අසේක. න සේක කියන තත්වයට පත් වෙනවා. ඊට පස්සේ දැන් අරහත් ඵලයට පත් වුණාට පස්සේ තවත් කපන්න කෙලෙස් නැති නිසා න සේක උපේක්ඛා. ඊට පස්සේ අරහතුන් වහන්සේ මුළු ජීවිත කාලයම අරිය උපේක්ඛාවෙන් ජීවත් වෙනවා. එතකොට උපේක්ඛා සිට තමා මේ හැම අවස්ථාවකදීම මාර්ගඵලයට උපකාර වෙන්නේ. මොකද්ද? උපේක්ඛා සිට. කවුද හදාගන්න ඕන? කොහොමද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. අර සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය, පීති, පස්සදි, අන්තිමට උපේක්ඛා සම්බොජ්ජංගය. මේ හැම තැනකදීම මේ හිතේ අවසාන වශයෙන් සංකාර උපේක්ඛා ඥානිය ලැබෙනවා. මොකද ඥානිය සංකාර සබ්බේ සංකාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ තමයි සංකාර උපේක්ඛා ඥානිය. මේ සංකාර උපේක්ඛා ඥානය ලැබීමත් සමග ආර්ය තත්ත්වයටපත් වුණාම ඊට පස්සේ බුද්ධ ඥානයක් ලැබෙනවා. මුංචිතු කම්මිතා ඥානය කියන. මුංචිතු කම්මිතා ඥානය කියන්නේ අර හිතට එන වැරදි දේවල් වලින් කැමැත්තෙන්ම මිදී නිදහස් වීමේ අවශ්‍යතාවයක් තියෙන ඥානය. ඒ නිසා එතකොට ඊට පස්සේ ඒ ආර්ය ශ්‍රාවකයා අර නරක දෙයින් වැරදි දෙයින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කැමැත්තෙන්මයි මිදී නිදහස් වෙන්නේ. ඒකේ තියෙන ආදීනව ආනිසංස දැකලාමයි, ඒකේ තියෙන වරද දැනගෙනමයි දැකලාමයි ඒකෙන් අයින් වෙන්නේ. ඒක තමයි මුංචිතු කම්මිතා ඥානෙ. ඉතින් ඒක නිසා මේ සියලු මිනිස්යන්ට මේ උපේක්ඛා ඥානය පූර්ණ කරගත්තොත් එතෙන්දි මගපල පූර්ණ වෙනවා. අය වෙන මොකක්ද ඕනේ නැහැ, ඒකම තමයි. එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වැඩිමෙන් රාහුල වාද සූත්‍රයේ තියෙනේ ඕක. වෙන මොකක්වත් නෙමෙයි.
අවසරයි ස්වාමීන් වහන්ස. මියගිය කෙනෙකුට පින්කමක් සිදු කරන විට විශේෂයෙන් දැන් සමහර පවසනවා සිවුරු පූජා කරන්න ඕනේ ඒ වගේ කියලා. එහෙම විශේෂ පින්කම් කළ යුතුද උන්ට පින් දෙන්න?
දැන් මෙහෙමයි, පින් දෙන්නේ කොහෙන්ද? හිතෙන්. පින් දෙන අවස්ථාවේ හිතේ රාගයක් තිබුණොත් පින් දෙන්න පුළුවන්ද? හිතේ ද්වේෂයක් දෙවෙනි වේශයක් තිබුණොත් පින් දෙන්න පුළුවන්ද? හිතේ මෝහයක් තිබුණොත් අනේ මගේ තාත්තා මගේ අම්මා කියලා පින් දෙන්න පුළුවන්ද? බෑ. ඒක නිසා පින් දෙන හැම අවස්ථාවකම තුන්සිත පහදාගෙන පින්දිය යුතුයි. මොකද්ද තුන්සිත පහදා ගන්නවා කියන්නේ? රාගයෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, මෝහයෙන් තොර සිතක්, ඒ විනාඩි දෙකට හෝ පහට. දැන් අපි යම් පින්කමක් කරලා පින් දෙනකොට රාගයක් හිතේ තිබුණොත් පින් දෙන්න බෑ. ද්වේෂයක් හිතේ තිබුණොත් පින් දෙන්න බෑ. මෝහයක් මානයක් හිතේ තිබුණොත් පින් දෙන්න බෑ, පින් ගන්නත් බෑ. එහෙමනම් තුන්චිත පහදා ගන්නවා කියන්නේ ඒ පින් දෙන අවස්ථාවේ ඕනම මනසක් තියෙන පෘථග්ජන පුද්ගලයෙකුට මගඵල ලැබුවත් නොලැබුවත් මේ තුන්සිත පහදාගෙන පින් දෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ තියෙන රාගයක් තියෙනවා නම් අනේ මගේම තාත්තා මගේම අම්මා ආයිත් මා මගේම තාත්තා අම්මා වෙලා ඉපදෙන්න ඕන කිව්වොත් රාගයයි මෝහයයි. ඈ මට මෙහෙම මෙහෙම විරුද්ධකම් කළා ඒක නිසා මං මේක කියලා පින් දුන්නොත් ද්වේෂය. ඉතින් ඒක නිසා මේ රාගය ද්වේෂය මෝහයෙන් හිතේ උපදින්නේ. හිතේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරනම් තුන්සිත පහදාගෙන පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. දැන් අපි පින්කමක් කරන්නේ කාට පින් දෙන්නද? ඈ තමන්ගේ මේ සංසාර ඝනදෙනුවෙන් මිදී නිදහස් වෙන්න තමන්ට මේ සංසාරේ. දැන් අපි හිතමු අම්මට තාත්තට, අම්මා මැරිලා එක්ක තාත්තා මැරිලා දවස් 7න් එක්ක මාස 3න් දානයක් දෙනවා. මේ ඇයි මේ දානේ දෙන්නේ? පරමාර්ථ දෙකක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ට උදව් කළ, උපකාර කළ, මග පෙන්වූ, පිහිට වූ මේ අම්මට හෝ තාත්තට අපි යුතුකම් වගේ කීම ඉටු කිරීම හැටියට අපි තුන්සිත පහදාගෙන පින්කමක් කරලා පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඕන. මොකටද? තමන්ගේ ණය ගන දෙනුවෙන් මිදී නිදහස් වෙන්න. ඒගොල්ලන්ට පින් ගන්න පුළුවන් වෙන්න පුළුවන්, බැරි වෙන්න පුළුවන්, ඒක අපි දන්නේ. නමුත් තමන් ණයෙන් මිදී නිදහස් වෙන්න අර පින්කමක් කරලා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න ඕන. ඒක පළවෙනි පරමාර්ථය මිසක දෙවෙනි එක විය යුතු නොවේ. ඊට පස්සේ ඒ තමන් මේ දෙන පිනෙන් මේ ආත්මයේ මිය පරලොව ගිය අම්මා පරදත් රූප ජීවී කෙනෙක් ඉන්නවා නම් එක්ක ගන්ධබ්බ තත්ත්වයේ ඉන්නවා නම් ඒත් පින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට මේ සංසාර ගමනේ කවදා හෝ උදව් කළ උපකාර කළ යමෙක් පරදත් රූප ජීවීන් වෙලා අද පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු දෙනාට සමසේ පොදුවේ පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න ඕන. ඒකටයි පින්කමක් කරන්නේ. එතකොට පින්කමක් කරන්නේ පළවෙනි එක තමන් නයමිදී නිදහස් වෙන්න තමන්ගේ තුන් සිත පහදාගෙන පින් දීලා පින් පවරලා තමන්ගේ අර සංසාර ණය ගන්න දිනෙ මිදී නිදහස් වෙන්න. දෙක ඒ පින අරගෙන ඒ පින කැපකොට පවරා ඒ පිනෙන් අර තමන්ගේ ඥාතිවරයව මුදවා නිදහස් කරන්න පරදත් උපජීවි. පරදත් උපජීවෙන් නොවන කෙනෙකුට පින් ගන්න බෑ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි පින් දෙන එක පින් පවරන එක පින් අනුමෝදන් කරනකොට අපි කිසිම වෙනසක් විශේෂයක් නැතුව සමසේ පොදුවේ සම මෙත පවරා සමසේ පින් දෙන්න ඕන. දැන් අපි මේක තමයි පින්කමක් කිරීම දවස් හතේ හෝ මාසේ හෝ අවුරුද්දේ හෝ කොයි වෙලාවක හෝ කවදා හෝ පින්කමක් කරන. දැන් අපි මේ පින්කම අපිටමක දවස් හතෙන් කළා කියලා අපිට අටවෙනි දවසේ පින්කම සී වෙනවා, නවවෙනි දවසේ, දහවෙනි දවසේ, සමහරට මාසයකට පස්සේ, දෙකකට පස්සේ පින්කම සී වෙනවා. මේ වෙලාවේ අපි මොකද කර යුත්තේ? ඒ මොහොතේ අපි ඒ පින්කම සීපත් වෙන හැම මොහොතකම ඒ පින් දීලා පින් පවරලා අර පරදත් වූ ජීවීන්ටත් පින් අනුමෝදන් කරලා ඒ අයටත් කැපකොට පින් පවරා පින් දී ඒ අයව මුදවා නිදහස් කළ යුතු. මේකයි කරන්න ඕන. නමුත් මේක අද ප්‍රායෝගිකව බුද්ධාගම කියන එකේ සිද්ධ වෙන්නේ නැහැ. අද මොකද කරන්නේ බුද්ධාගමේ? අර දවස් හතේ හෝ මාස තුනේ හෝ අවුරුද්දේ හෝ පින්කම කිව් කරාම පින්කමක් කරනවා වියදම් කරලා. හැබැයි කියන්නේ මොකද්ද? අර පස්සේ කාලෙක හදාගත්ත පින් වාක්‍යයක් කියලා මේ දාන දුන්න මිනිස්සුන්ට මුරුංගත්තේ එල්ලලා ඒ මිනිස්සුන් අතරමං කරනවා. මොකද කියනවා පින් වාක්‍ය? අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා, ඒ නිසා මේ පින්වතුන්ට නන්දා මල්ලිකා සුනන්දා සුමනාවෙන් මොක ගෑනුවරට කට්ටියටමයි කියන්නේ. රූප සම්පත්, භෝග සම්පත්, ධන සම්පත් ලැබ ඊට පස්සේ දෙව් මිනිස් සැප කෙලවර අර රජ සැප සිටු සැප ලැබ නිවන් දකින්නට මේ පින හේතු ආසනාව. මුරුංගත් එල්ලන්නේ මොකද්ද? මුරුංගත් අර රජ සැප සිටු සැප දෙව් සැප බ්‍රහ්ම සැප. ඕකද මේ බුද්ධ ධර්මය? ඕක ආගම. ඕක ධර්මයක් නැහැ. ඕක අතරමං කිරීමක්. අර බලා හිටිය පරදත් වූ ජීවීන්ට අර ගොටුවල් ලගෙන හිඟන්නවා වගේ බලා ඉන්නේ. ලැබුණද පින්? දුන්නද පින්? එතකොට ඒ පරදත් වූ ජීවීන් මොකද වෙන්නේ? උරණ වෙනවා. ඈ ආවේ මොකටද? පින් ගන්න. බලාපොරොත්තු ඉෂ්ට වුණාද? නැහැ. ඊට පස්සේ උරණ වෙලා එදා ඉඳන් ඒ මොහොතේ ඉඳන් ඒකෙදෙට තිබුණට වඩා 10-15 මිනිහකින් කරදර හිරියර ලොකු දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේක නිසා දැන් අද කියන්නේ අපෝ ගෙවල් වල පින්කමක් කරලා පින් දෙන්න එපා. දැන් ඒක නිසා තවත් දෙවෙනි වශයෙන්ුත් වරදක් පාපයක් අවඩක් අසාධාරණයක් කරනවා. දැන් ගෙවල් වල පින් දෙන්නත් එපා. මේවා මේ ධර්මයේ හැම නෙමේ මේ ආගම. මේවා වැරදි දේවල්. දැන් ඔය සියලු දේ කියන්නේ අර මේ හොඳ පින්කමක් කරගත්තා, අර බොහොම හොඳට වියදම් කළ, බොහොම ප්‍රණීතව දානමය පින්කමක් කළා, අර නන්දා මල්ලිකා සුමනා සුනන්දාවෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව්මුනි සැප රජ සැප ලැබ කෙලවරට නිවන දාන්න කල්පනා කරන්නේ මොකද? අර දායකයව සතුටු කිරීමේ ඒකායන පරමාර්ථය. එක බැඳීමක්, එක බන්ධනයක්. දායකයට ණය වෙනවා. ඒක නිසා ණයෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් ඔතන නැහැ. ඉතින් ඒක නිසා මේවා අපි දැන් දැනගෙන මේවා මේ පින්කමක් කරනකොට සෑම කෙනෙක්ම මේ පින්කම කිරීමේ පරමාර්ථය අර පළවෙනි එක තමන් ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වීම, දෙවෙනි එක තමන්ගෙන් පින් බලාපොරොත්තු වෙන පරදත් උපජීවීන්ට කැපකොට පින් පවරා පින් අනුමෝදන් කර ඒ අයව මුදවා නිදහස් කිරීමේ ඒකායන පිරිසිදු චේතනාවකින් පින් දෙීම, පින් අනුමෝදන් කිරීම, පින් පැවැත්. මේක තේරුම් ගත්තේ නැත්නම් තව තවත් ණය වෙනවා මිසක්, මොකද අර පරදත් උපජීවීන් අර පින් බලාපොරොත්තුෙන් ඉන්න තමන්ගේම මව්ද මව්පියන් අතීතේ දැන් උරණ වෙනවා, දැන් කරදර කර. ඒක ඇත්ත. ඒකනේ අර තිරෝකුණ සූත්‍රයේ සියලු දේ කියලා තියෙන්නේ. ඔව්, ඒකත් තිබුණා. දැන් චීවර විතරක් නෙමේ, සිව්පසෙන් ඕන දෙයක් පූජා කළ හැකි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය සිව්පසේම පූජා කරන්න පුළුවන්. ඒවා පරිහරණයට උපකාරක ධර්ම නම් පරිස්කාර. පරිහරණය කරන්නේ නැත්නම් ඒවා පරිස්කාර වෙන්නේ නැහැ. ඒ නිසා පරිස්කාර කියන්නේ, පිරිකර කියන්නේ පරිස්කාර, පරිස්කාර කියන්නේ පරිහරණයට උපකාරක සිව්පස.
අවසරයි ස්වාමීන් වහන්ස.
තව තියෙනවා ඨාන, උද්ධාන, අදිඨාන, අට්ඨාන තියෙන හුඟක්. ඒක තව හුඟ ගැඹුරු අර්ථ ධර්ම තියෙනවා මේ වචනවල. ඒ නිසා ඨාන, උද්ධාන, අදිඨාන, අට්ඨාන ඔය හතරම තියෙනවා. චතුරාර්ය සත්‍යම තමයි. ඒ කියන්නේ මේ ඨාන කියන එක බොහෝ තැන්වල මේ ඨාන විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම උට්ටාන කියන එක නම් දැන් කම්ම උට්ටාන ආචාර්ය. කම්ම උට්ටාන ආචාර්ය තමයි කම්මට්ටාන ආචාර්ය උනේ. කම්ම උට්ටාන. කම්ම කියන්නේ මොකෝ? දැන් කරපු මොහොතේ ඉඳන් ඉදිරියට හොඳ හෝ නරක හෝ හැටියට ඵල විපාක ප්‍රතිසන්දෙනවා නම් ඒවා කම්ම. කරපු මොහොතේ හිට එක පුණ්‍ය කර්මයක් වෙන්න පුළුවන්, එක පාප කර්මයක් වෙන්න පුළුවන්. ඉදිරියට හොඳින් හෝ නරකින් හෝ පැවැත්ම දික් වෙනවා නම් ඒක කම්ම. ඒ පැවැත්ම දික් වෙනවා නම් නිවනයි වැහෙන්නේ. එතකොට ඒ කම්ම උට්ටාන කිරීම තමයි උට්ටාන කිව්වේ. උට්ටාන කියන්නේ උදුරලා ශේෂක්වත් ඉතුරු නොවන ආකාරයට හිතෙන් අයින් කිරීම. දැන් අර පින් දීලා පින් පවරලා දැන් අර පින්කම අපිට සීපත් වෙන හැම මොහොතෙම අපි අර කම්මට්ටානියක් තමයි අර පින් දීමෙන් පින් පැවරීමෙන් කරන්නේ. අපි ඒක උපාදානය කරන්න. චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාදු. අශේෂ විරාග නිරෝධ. ඒ නිසා අර දැන් ඇලුනොත් දැන් උගන්වලා තියෙන ආගමේ බුද්ධ ආගමේ ඇලෙන්නේ. ඒ පින්කමෙන් පින්කම සීපත් වුණ හැම මොහොතකම දැන් ওই දහම් පාසල් වල උගන්වන්නේ දෙව් මිනිස් අප කෙලවර නිවන් දකිට්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒක වැරදි. ඒක නිවන නෙමෙයි. ඒක නිවන වැහෙනවා. මේක තේරුම් ගන්න ඕන. ඨාන මෙහෙමයි. චත්තාරිමානි ඨානානි කියන තව එකක් තියෙනවා. දැන් අර මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන චත්තාරිමානි ඨානානි. චත්තාරිමානි කියන්නේ එක රේඛාවක පිහිටි ස්ථාන හතරක්. ඨාන කියන ස්ථානවලට. ඒකෙන් පිහිටනවටත් කියනවා. දැන් අර අපි උදුරා දාන්න ඕන හිතේ ගැඹුරෙන් පිහිටිය වැරදිදේ. කම්ම උට්ටාන. ඨාන කියන්නේ ඒක පිහිටනවා. ඒ වගේම ස්ථානවලටත් ඨානි, චත්තාරිමානි ඨානානි කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. චත්තාරිමානි කියන එකේ තේරුම එක රේඛාවක එක සමාන දුරෙන් පිහිටි ස්ථාන හතරක් කියන එකයි චත්තාරිමානි ඨානානි. ඒකත් කියන තැන නොතැන කියන්නේ මේ ගත්ත නොගත්ත කියන එක. ගැනීමයි අත්හැරීමයි. තේරුණාද? තැන කියන්නේ මේ භෞතික වශයෙන් තැන නෙමෙයි. මේ අධ්‍යාත්මික වශයෙන් අපි යමක් වැරදි විදිහට ගත්තොත් එතන ඨාන. ඒක අත්හැරියොත් උට්ඨාන. ඔව්, ඒ කියන්නේ අර වැරදි දේ ගන්න එපා, වැරදි අත්හරින්න. කොතනද හිටිය හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් ඉඳගෙන හිටියත් වෙලේ හිටියත් ගෙදර හිටියත් කුඹුර හිටියත් ඒ තැන නෙමෙයි හිතේ මේ තාණියක් තාණි හිතට නෙමෙයි වැරදි දෙය ගන්නෙ හිතෙන් මේ වැරදි දෙය උදුර දාන්න ඕන අපි මේ කල්පනා කරන්නේ අර කන පිට ගහලා භෞතික වශයෙන්ම අපිට උගන්වලා තියෙන්නේ භෞතික වශයෙන්මයි කල්පනා කරන්නේ ඒක වැරදි මේ අධ්‍යාත්මික වශයෙන් හිතේ කොතන තිබුණත් අපිට මේක තාණ වෙන්න පුළුවන් උත්හාන කරන්න පුළුවන් අදිඨාන කියන්නේ අදි උත්හාන යමුරෙන්ම මේක උදුරා ගැනීමට අදිඨානයක් ඇති කරගන්න ඔව් ඒක ඒ වෙලාවේ රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සිතක් විනාඩි දෙකකට තුනකට පහකට ඇති කරගත්තා ඒක කරගන්න පුළුවන් මනසක් තියෙන කෙනෙකුට දැන් අතන තියෙන්නේ සදා කාලයටම මුල් උදරා දාලා අයින් කිරීම එහෙම එකක් නෙමෙයි තාවකාලිකව අපේ තුන් සිත පහදා ගන්න පුළුවන් අපි දැන් මේ බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා මිදුල බෝමලුව අතු ගාලා මල් පූජ කළා අපි එහෙම අර බෝමලුවට වතුර ටිකක් කළා එතන ඉඳගත්තුම අපේ හිතේ පැහැදීමක් එනවා ප්‍රසාදයක් එනවා විනාඩි 5කට රාගයක් නැහැ ද්වේෂයක් නැහැ මෝහයක් නැහැ අන්න ඒක තුන් සිත පහදාගෙන එහෙම ඕනම මිනිසෙකුට මගඵල ලබන්න ඕනේ නැහැ මේකට හැබැයි මගඵල ලැබුවට පස්සේ ඒක ස්ථීර වෙනවා ඒක ආයි නැවත නූපදින ආකාරයට රාගය ද්වේෂය මෝහය උදුරා දමන්නට පුළුවන් වෙනවා. ඒක හැබැයි ඒකට අරක උපකාර වෙනවා. ඒකට අර ක්‍රියාව උපකාර වෙනවා. අපි හිතමු දවසකට අපි එහෙම පැයෙන් පැයට හැම පැයකටම විනාඩිය ගානේ හරි විනාඩි පහ ගානේ හරි අර රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සිතක් පාත් ගන්න පුරුදු වුණා. එතකොට හැම පැයකටම අපි විනාඩි පහක් අර බුද්ධ භවයටපත් වෙලා ඒක පුරුද්දක් වුණාම මොකද වෙන්නේ? ඒකම තමයි බුද්ධ. ඒකම තමයි නිවීම. ඒකම තමයි නිදහස්. එතකොට අරක නැතුව මේක පුරුද්දක් වෙන්නේ නැහැ. පුරුද්දවා කියන්නේ ඒක. ඒ නිසා මේ මනස පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේකට. අපි ඒක පුරුද්ද ගන්න ඕනේ. පුරුද්දව කරා. ඒකනේ දින 7ෙන් කරගන්න පුළුවන්. බුදුහාමුදුර අවුරුදු 7ක් දුන්නේ. පුරුදු කරගන්නවා. පුරුදු කරගන්නවා කියන්නේ පුහුණු කරගන්නවා කියන්නේ මේක අපි පට්ටාන කියන එකට එරුව. පදම් කරගන්නවා හිත මේ සඳහා මේක පාට ගන්න මේ යහපත්දී
අවසරයි ස්වාමීන් වහන්ස
ඥාන සහ අභිඤ්ඤා කියන දෙක පැහැදිලි කරලා දෙන්න
මේ දෙකම චේතෝ විමුක්තිය ඥාන කියන්නේ දවා හැරීම తాවකාලිකව අභිඥා කියන්නේ මේ යම් ආකාරයක අපිට සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැරිදී අර මේ අභිඥා වලින් කරන්න පුළුවන් පංච අභිඥා ෂඩ් අභිඥා අෂ්ට අභිඥා දිව කන දිව ඇස දිව නැන මේ වගේ දේවල් එයා මොනවද අභිඥා දැන් අද අභිඥා ලැබලා වැඩක් නැහැ ඇයි අද ගුවන් යානය තියෙනවා ඕන කෙනෙකුට යන්න ඕන තරම් හිතුව වෙලාවට සල්ලි තියෙනවනම් මොකද ඕන තැනකට ගියයි ටෙලිෆෝන් එක තියෙනවා දිව කන අර ස්කයිප් එක තියෙනවා ඩිවයිස් ඔක්කොම තියෙනවා අද විද්‍යාවෙන් මේ ඔක්කොම තියෙනවා අද අවිඥා ලැබල වැඩක් නැහැ හැබැයි ධ්‍යාන ලැබීම తాවකාලිකව මේ රාග දේශ කියන දෙක විතරක් తాවකාලිකව යටපත් කිරීම තමයි ධ්‍යාන දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලා සියලු මිනිස්සු පුරුදු වෙලා හිටිය ධ්‍යාන සහ අභිඥා කියන චේතෝ විමුක්තිය ලබන්න. හැබැයි ප්‍රඥා විමුක්තිය ලබන්න දැනගෙන හිටිය කිසිම කෙනෙක් හිටියේ නැහැ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා පමණයි මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් දෙකම සාක්ෂාත් කරගන්න. උබතෝ භාග විමුක්තිය පූර්ණ කරගන්න පාරක් මාර්ගයක් පිළිවෙතක් ප්‍රතිපදාවක් මිනිසුන්ට කියලා දුන්න. එතකොට මේ චේතෝ විමුක්තිය ලබන්න බුදු කෙනෙක් ඕනේ නැහැ. බුද්ධ ධර්මයක් ඕනෙත් නැහැ. බුද්ධ කියන එකේ තේරුම මොකද්ද? භව උදුරා දැමීම. භව උදුරා දමන්නට දේශනා කරපු දේ විතරයි ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය අකුප්පාමේ චේතෝ විමුක්තිය. ධ්‍යාන ඕන කාලෙක අදත් ඕන තරන් ධ්‍යාන ලාබී මේ ලංකාවිත් ඉන්න. අභිඥ්ඥාලාබිනුත් ඉන්න පුළුවන්. හැබැයි මගබල නොලැබුවත් එයට නැවත කොයේ හෝ ඒ ධ්‍යානයේ ශක්තියක් ඒකත් ඒ ශක්තිය ඉවරුුණහම ආයිතරය කපා යන්න පුළුව. දැන් අපීටම ධ්‍යාන ලබල සමයිට අරූපී ධ්‍යාන ලබල නව සංඥා නා සංඥානත නට යන්න පුළුව. තාවකාලිකව නිමනත් තියෙන ඇත. ඒ ශක්තිය ඉවරුුණහම අතර අපායට යයිද කියලා කාටුවක්කත් සාතිකයක් දෙන්න බෑ. හැබැයි යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණ. අර දස්සනේන පහට අබ්බා කරලා ඒ පුද්ගලයාට කවදක්වත් සතරාපායට යෑමේ ක්‍රමයක් ඇත්තින. සතරාපායෙන් සදාකාලිකවම ඒකෙන් විදී නිදහස් වුණ. ඒ නිසා යම් කිසි කෙනෙක් ධ්‍යාන ලබන්න අභිඥා ලබන්න උත්සාහ කිරීමට වටින්නේ මේ දස්සනේන පහට අබ්බා කරලා මේ තමන්ගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය නිවැරදි තත්ත්වයට පත් කරගන්න. චිත්තමත් දිට්ටිං උජුංකරෝති චිත්තමත්ත පසීදති. මේක තමා මගඵල සෝතාපට්ටි ඵලය. ඒකටද උත්සාහ ගත යුත්තේ ධ්‍යානයක් ලබල අභිඥා ලබල මැජික් පෙන්නල අහසෙන් යන්න උත්සාහ කරන එකට. ඒක තමා මිනිසුන්ට වටින්නේ. හැබැයි අර නිවනට ඒක උපකාර වෙන්නේ නෑ. මිනිස්සු බලන්නේ කොහොමහරි අනිත් මිනිස්සුන්ට පේන්න අර ඉද්දි ප්‍රාතිහාර්ය පාලා අනිත් මිනිස්සුන්ට කරන්න බැරි මැජික් එකක් පෙන්නලා එක්ක සල්ලි එකහුව කරගෙන එක්ක වත්කම් එකහුව කරගෙන මේවා කරන්න. ඒක නිවන නෙමෙයි. ඒක තව බරක් අරගහේ. ඒක තව අතරමං වීමක් වීම. ඒ නිසා බුදුහාමුදුරුව කෝ දක්වත් කිසි තැනක ගෝපක මොග්ගල්ලාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ. මේක ආනන්දහාමුදුරුව බුදුහාමුදුරුව කියපු දෙය කිව්වේ. බුදුහාමුදුරුව කියලා තියෙනවා කිසි දවසක මේ ධ්‍යාන වල වටිනාකමක් නැහැ. ඒ ධ්‍යාන වල කිසිම වටිනාකමක් නැහැ මගඵල නොලැබුවොත්. මගඵල ලැබුවොත් විතරක් මේ ධ්‍යානය වැඩකුත් නැහැ. දැන් ගහ කප කප ඉන්නවා මුල පොළව මට්ටමට. හැබැයි මුල උදුරන්නේ නැතුව. ඒක තමයි ධ්‍යානය. දැන් මුල උදුරන්නේ නැහැ කපි කපන්නේ නැහැ ගහ මුල ඉදිරුවා. ඒක තමයි මගඵල. මේක තේරුම් ගන්න ඕන. දැන් සියලු මිනිස්සු හදන්නේ සුද්ධ කරන්න බුද්ධ නොකර. සුද්ධ කර කර ඉන්නවා හැබැයි බුද්ධ කරන්න තන්නේ නැහැ. මේක තේරුම් ගත්තොත් හරියට හරි මේකේ වෙනස. මේ මයික් එක කරන් කිව්වොත් වඩා හොඳයි. මොකද කාටවත් තේරුම ගන්න පුළුවන් එතකොට. මේක ඉන්ටර්නෙට් එකේ නුත් මේ අහනවා දැම්මම ලයිව්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආර්ය මාර්ගය සඳහා ආර්ය භාවනා වඩාගෙන යන කෙනෙකුට ඇති වෙන ධ්‍යාන ශක්තියක් නිසා නැත්නම් අභිඥා ශක්තිය නිසා ওই දෙකෙන් කොයි එකද ඔයින් අසරණ වෙච්ච කෙනෙකුට, ඒ කියන්නේ රෝගියෙකුට උපකාර කරන්න පුළුවන් වෙන්නේ ධ්‍යාන ශක්තියෙන්ද අභිඥා ශක්තියෙන්ද?
ওই දෙකෙන්ම නෙමේ සත්‍ය ක්‍රියාබලේ ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හොති. අර ලෞකික වශයෙන් ලෙඩක් රෝගයක් අපහසුයක් අමාරුවක් තියෙන කෙනෙකුට ඕනම පෘථග්ජන පුද්ගලයෙකුට ධ්‍යානයක් ඕනේ නැහැ, මගඵලයක් ඕනෙත් නැහැ. දැන් මේ මොහොතේ තුන් සිත පහදා ගන්න ඕන. රාගෙන් තොර, ද්වේෂෙන් තොර, මෝහෙන් තොර සිතක් ඇති කරගෙන ඒ සත්‍ය ක්‍රියාබලයෙන් දැන් තමන් ඉස්සෙල්ලම සත්‍ය ක්‍රියාබලයක් පතුරන්න තුන් සිත පහදා ගන්න ඕන. ඒ තුන් සිත පහදාගත්ත සත්‍ය ක්‍රියාබලයෙන් තමන්ට මේ විශ්වයට සුදු කිරණක් පතුරවන. විශ්වයට මුළු විශ්වයටම රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සුදු කිරණ ශක්තියක් පතුරවන. ඒ සත්‍ය ක්‍රියාබලයෙන් අර රෝගියාවත් අපි මෙනෙහි කළා, එල්ල කළා. ඒ රෝගියාටත් ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති. මේ සත්‍ය ක්‍රියාබලයෙන් යහපතක් වේවා, සුවයක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා. හැබැයි එතන රාගයක්, ද්වේෂයක්, මෝහයක් තියෙන්න බෑ. තිබුණත් ඒක සත්‍ය ක්‍රියාබලයක් වෙන්නේ නැහැ. ඒක පරම පවිත්‍ර මේ සුවයක්, සහනයක්. ඒක නිසා මේක පුරුදු කරොත් ඕනම මොහොතක අපිට ඕනම අපි දන්නා නොදන්නා අපිට හිතවත් නොහිතවත් අපේ සමාජයේ විරුද්ධකාරයෙක් වෙන්නත් පුළුවන්. විරුද්ධකාරයටත් අපිට පුළුවන් සත්‍යක්‍රියාවක් පතුරවල එම්නියගේ අර ද්වේෂය තුනී කරන්න. යහපත කරන්න. ඉතින් ඒක නිසා මේ ඒතේන සත්‍ය වජ්ජේන සුවත්‍යෝති කියන එක ඕනම පෘථග්ජන පුද්ගලයෙකුට කරන්න පුළුවන් මනසක් තියෙන. සත්‍යක්‍රියාව කරන්න පුළුවන්. මගඵල ඕනේ නැහැ, ධානය ඕනේ නැහැ. තිබුණොත් ධානය තිබුණොත් මගඵල තිබුණොත් ඒක වඩා තීව්‍ර වෙනවා, වඩා බලවත් වෙනවා, බලවත් ශක්තියකින් තියෙනවා. නමුත් ඕනම පෘථග්ජන පුද්ගලයෙකුටත් මේක නිවැරදිව තේරුම් ගත්තොත් රාගයෙන්තර, ද්වේෂයෙන්තර, මෝහයෙන්තර සිතක් විනාඩි දෙක තුනකට ඒක ඇත්ත වශයෙන් දැන් ඔය බෝධි පූජාවක් කරන එකේ ඔක තියෙනවා හරියක්. අපි දැන් බෝධි පූජාවක් කරනවා කියන එක අද කරන්නේ අර බෝගාගාවට ගිහිල්ලා බෝගහේ ඉන්න දෙයියන්ගෙන් එක්ක බුදු පිළිමෙන් එක්ක බෝගහෙන් එක්ක කායෙන් හරි මොක කෙනෙක්ගෙන් හරි බාහිර බලවේගයකින් පිහිටක් ඉල්ලනවා, යාඥා කරනවා, මේ වගේ වැඩ. ඒක නෙමෙයි මේ කරන්න ඕන. කරන්න ඕන තමන්ගේ හිතේ තියෙන මේ ශක්තිය. මේ ශක්තිය විශ්වයට පතුරන්න. පතුරලා ඒ ශක්තිය නිසා ඒ දේන සත්‍ය වජ්ජේන ඒ සත්‍ය ක්‍රියාබලයෙන් සුවයක්, යහපතක්, සිතක්, ශාන්තියක්, සහනයක් වේවා. හැබැයි ශාප කරන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න, පලි ගන්න, වස් කවි කියන්න එකෙන් බෑ. එක පැත්තයි ඒක තියෙන්නේ. හොඳට පමණ. අර ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් අහන්න.
ගෞරවනීය රහතුන් වහන්ස, දැන් අපි පෙර ආත්ම භවයන් වල අනාර්ය ධ්‍යාන අභිඥා ලැබලා තියෙනවා නම් එවුව ගති විදිහට මේ ආත්ම භවයේදී මතුවෙනවා.
යම් යම් අවස්ථාවල මතුවෙනවා. මේ ළඟදිම යම් කිසි කාලෙක මේ පහුගිය ආත්මේ හෝ ඊට පෙර ආත්මක වගේ අභිඥා ලැබලා ධ්‍යාන ලැබලා තිබුණා නම් මේ ජීවිත කාලේ පොඩි කාලෙදිම මතුවෙනවා. සමහරට අවුරුදු 6-7 දිම ওই ධ්‍යාන ලබන්න පුරුද්ද, ඒ පුරුද්දට එනවා. ඒ වගේම මේ ධ්‍යානවල ශක්තියකුත් තියෙනවා. ඒක උපකාර කරගන්නත් පුළුවන්. මේ නිවනට ඒක උපකාර කරගන්නත් පුළුවන්. ඒක හොඳ පැත්තට හරව ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් උඟාක් මිනිස්සුන්ට තියෙනවා. දැන් ඔය දැහන්ගත වෙන්න, එහෙම නැත්නම් ධ්‍යානයකට සමවදින්න හිටපු ගමන් පුළුවන් කිසිම භාවනාවක් නැති වුණා. එහෙම ඉන්නවා. ඒ පෙර සංසාරේ අර පුරුදු කරපු පුහුණු කරපු ගතියක් දැන් නැවත මතුවෙලා. ඒක තමයි දීගංවා කිව්වේ. වෙන මොකක්වත්
නැහැ. මම අරිහතුන් වහන්සේ දැන් අපි කියමුකෝ මේ කෙනෙක්ට මීට කියන මාස එකහමාරකට ඉදිරියේ තව කෙනෙකුට ලොකු ඉපතක් වෙනවා. අපි කියමුකෝ ඒක හීනෙන් දකිනවා. ඒ ශක්තියෙන්
දකිනවා. එහෙමත් ශක්තියක් තියෙනවා තුන්කල් දක්නාන මොන අර ඒ පුරුද්දක්. ඒකත් අර අභිඥාවල පුරුද්දක්. හැම කෙනෙකුටම මේක තේරෙන්නේ නැහැ. දැන් අර රාගයෙන් ද්වේෂයෙන් හිත මෝහාවලිම වැඩි නම් මලකට තට්ටුව ඝනකම වැඩි නම් ඒව පේන්නේ නැහැ. මලකට තට්ටුව තුනී නම් දැන් මේ රාගය ද්වේෂය තමයි මලකට තට්ටුවේ අර මෝහයට වඩා. ඊට පස්සේ මේ මලකට තට්ටුව තුනී නම් ඒ වගේ දේවල් යම් යම් හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, යහපත වෙන්න පුළුවන්, අයහපත වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් දකින්න. හැබැයි අද කරන්නේ මේකෙන් කම්පනයක් ඇති කරගන්න. ඒක වැරදි. අපි මේකට ප්‍රතිකර්මයක්, උපකර්මයක්, සම්මය ප්‍රයෝගයක් කරන්න ඕන. ඒකයි දැන් ඔය නක්ෂත්‍රකාරයෝත් කියන්නේ මේ ළමයාට අපල තියන ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න. ඒක හරි. ඒක නියම විදියට, නිවැරදි විදියට කරනවා නම් අර හිතේ අර අපල සපල කරගන්න ඕන. නැතුව බෝගහෙන් ඉල්ලන්න හෝ යාඥා කරන්න හෝ බෝගහෙන් ඉන්න දෙවියන්ගෙන් මේ ළමයාට පිහිටක් ලබා ගන්න කරන එකක් නෙමෙයි. අද කරන්නේ බෝගහෙන් ඉන්න දෙවියන්ගෙන් අර නිල් දළුවෙන් බෝ බුදගේ අපල දුරු වේවා, සෙනසුරුගේ අපල දුරු වේවා, තව මොන මොනවද කියනවනේ පල්හැලිය ඔය අදහසම්නත් ආහන්නකෝ අර සිරසහරි නැත්තෙම් පෙම් හරි වසන්නිවේදන. මේ හාමුදුරුවමයි කියන්නේ කපුව වගේ වැඩ කරන්නේ. මේවා අපි නවත්තන්න. මේවා කිසි කෙනෙකුට යහපතක් වෙන දේවල් නෙමෙයි. ඇයි මෙහෙම කරන්නේ? මේ තමන්ගේ තියෙන ශක්තිය පිරිසිදු බව මතු කරලා මේ විශ්වය කොයි තරම් යහපත්තනක් කරන්න පුළුවන්. අපි ඉල්ලනවා, යාඥා කරනවා, අර දේව යාඥා කරනවා, හිඟන්නවා වගේ ඉල්ලනවා. මේක කරලා දෙන්න. මේක කරලා දෙන්න කියලා. ඔයක ඔයා මේ බුදුදහම නෙමෙයි, මේ දේව ආගම් සංකල්ප, මහායානික සංකල්ප.
රහතන් වහන්සේ එතකොට දැන් අපි ජීවිත ගත කරන්නේ පන්සලේනේ. අපි මිනිස්සුත් එක්ක නිරන්තරයෙන්ම කටයුතු කරනවා. මම දකින දෙයක් මට අත්දකින්න හම්බුණ මේ ආවට පස්සේ, දැන් අපිට කියනවා බෝධි පූජාවක් තියලා දෙන්න කියලා.
ඔව් ඉතින් අපි දැන් ඒක නිවැරදිව කරන්න උගන්. අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉගෙන ගත්ත දේ අපි හැම මිනිහෙකුටම මේකෙන් යහපතක් කරන්න සිතක් කරන්න. ඒක Tamanට කොයිතරම් සිතක් සහපන. අපි නිවැරදිව විදිහට මේ බෝධි පූජාව කරොත් ඒක Tamanට කොයිතරම් බුද්ධ ශක්තියක්. අනුන්ට මිනිසුන්ට විශ්වයට ගහකොළවලට සියලු දෙනාට ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතරට මේක යහපතක්. අර යාඥා කිරීම කාටවත් යහපතක් නැහැ. කාටවත්ම අර බලවේගකින් ඉල්ලීමක්. යාඥාව කියන්නේ ඒකයි. යැදීම, හිඟා කෑම, හිඟන්නෙක් වගේ යදිනවා. ඒක වැඩක්.
එතන අරිතුන්නාස මම පැහැදිලි කරගන්න මේක අහන්නේ මේ අන්තක මේ අන්තර්ජාලයෙන් බලාගෙන තින්න හින්ද කට්ටිය. දැන් මේ මම මේ කාල පරාසයේදීම අනුගමනය කරුවේ බෝධි පූජාවක් තිබුණා. යම් කිසි කෙනෙක් පිළිහිට බලාපොරොත්තු වුණා නම් බෝධි ළඟට ගිහිල්ලා අදිෂ්ඨාන කළා මේ අවසානයේ මේ සංසාර ණයගෙන දුනේ වලින් මිදින් දාසනට උපකාරී වන්නා වූ මේ පොත තමයි ඒගොල්ලන්ට කියවලා. එතනින් එහර මම කිසි දෙයකට කියේ නැහැ. හැබැයි ඒකෙන් ලොකු සුවයක් අනිත් කට්ටියට ලැබුණා.
අනික් ක්ලයිට ට්විටර් අන්න මේ Tamanටත් ඒ සුවය එනවා. තමන්ට පුදුම සුවයක් නිවීමක් සහනයක් සැනසීමක් එනවා. ඇයි තමන්ගේ ඒ වෙලාවේ රාගයෙන් තොරයි ද්වේෂයෙන් තොරයි මෝහයෙන් තොරයි කාට හරි යහපතක් සිතක් ඒට එන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියන එක ප්‍රායෝගිකවම ලැබෙනවා. ඒක තමයි නිවන. ඒකම නිවන.
එතකොට මේ මට යම් කිසි බලපෑමක් ආවා මම මේක කරද්දී මේ ඔයා මේ ඕක විතරක් දෙන්න යන්න එපා මේ ඕක කරන්න එපා කියලා මට ඒකට උත්තරයක් දෙන්න බලන නිසියාකාරයෙන්.
ඉතින් තව හොඳ වේව තියෙනවා නම් ඒක කරාට වරදක් නැහැ. පාපයක් නැහැ. ඉතින් මේක නොකර වෙන එකක් විතරක් කළාට නම් වැඩක් වෙයි කියලා හරයක් වෙයි කියලා හිතන්න බෑ. ඉතින් ඒක නිසා තව මොනවා හරි හොඳ ක්‍රම තියෙනවා නම් විදි තියෙනවා නම් ඒ යම් ආකාරයක තමන්ගේ හිතත් පහදාගෙන අර විශ්වයත් පිරිසිදු කරගන්න ඒවත් කළාට වරදක් නැහැ. ඒවා කිසිම වරදක් නැහැ.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ප්‍රශ්නේ ඊට පස්සේ බෝධි පූජාව වෙතටම ඇදිලා ගියා. ඒ නිසා මේ කාරණාව ඉදිරිපත් කරන්න සතුටුයි. දැන් වහන්සේ ඔය දුන්න උපදේශ අපිට අද නෙවෙයි හම්බුනේ. අපේ ස්ථානයේ බෝධි පූජාව තියන්නේ මාසෙකට එකවරයි. පැහැදිලිවම කියා තිබුණා මං කපු මහත්තයෙක් නෙවෙයි කියලා. ඒ නිසා හැම දිනාම තමන්ගේ දුක් කරදර ප්‍රශ්න අරන් එක දවසක් බදාදා දවසේ සතියේ මාසේ මුල තියමු කියලා. ඉතින් මේ වෙනකොට අපි බෝධි පූජාවේදී අර්ථවත් ගාථා කීපයක් කියලා ඒ අයව විනාඩි 20ක විතර ආර්ය මෛත්‍රී භාවනාව වඩවනවා.
ඔව් ඒක හොඳයි.
දැන් ඊළඟට ස්වාමීන් වහන්සේ සිදු වෙන්නේ ඒ අයගේ ප්‍රශ්න අපිට ආරංචි වෙනවා, පේනවා, දකිනවා. බොහෝ සැනසිලිදායකව විසඳලා යනවා. එතකොට මේ වේ තියෙන සත්‍යතාවය ප්‍රකට වෙන කාරණාවක් හැටියට මම මේ කාරණා ඉදිරිපත් කළේ. එතනින් එහාට ගිය අවස්ථාවත් මම කලින් ප්‍රශ්නෙන් ඉදිරිපත් කළේ. එතකොට මේ බුදුරජාන් වහන්සේගේ නිර්වේදී නිර්මල වූ ධර්මය හරහා මාර්ගඵල ලැබෙන්න යන ගමනේදී ඉන් මෙහාට මොනතරම් උපකාරයක් අනිත්‍යයට කරන්න පුළුවන්ද කියලා වැටහෙනවා.
උබේ අර්ථ සාධනියකුත් තියෙනවා, උබතෝ භාග විමුක්තියකුත් තියෙනවා. උබේ අර්ථ සාධනිය කියන්නේ මොකෝ? අපි අද ජීවත් වෙන තැනදී ලෞකික ලෝකයේ ඇතුළත අර්ථ සාධනයකුත් තියෙනවා. ලෝකයේ ඇතුළතදී දැන් අපි මේ වේගයක් වේදනාවක් ඇවිල්ලක් ලැබිල්ලක් තියෙන මේ සියලු දෙයින් මිදීමත් මෙතන තියෙනවා. ඒක නැත්නම් මේකෙන් වැඩක් නැහැ. ඒ නිසා මේ මොහොතේ අපිව තවන දවන පුළුස්සන ගිනි ගන්න මේ දස ගින්නකින් අවුලවන දෙනුත් අපි මිදෙන්න ඕන. ඒ වගේම ලෝකයෙන් එතර වෙන්නත් ඕන. ඒකයි උබේ අර්ථ සාධනය. ලෞකික ලෝකෝත්තර අර්ථ සාධනය තියෙන්නත් ඕන. ඒ වගේම චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, උබතෝ භාග විමුක්තිය සාක්ෂාත් වෙන්නත් ඕන. එකක් එක පැත්තක් විතරක් තියෙනවනම් ඒක බුද්ධ දේශනාව, බුද්ධ ධර්මය නෙමෙයි. ඒක ආගමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ තියෙනවා ඔය උබේ අර්ථ සාධනයත් උබතෝ භාග විමුක්තියත් අනිවාර්යෙන් තිබිය යුතු. දැන් මේ උබේ අර්ථ සාධනය කියන එක එලව මෙලව නෙමෙයි. මෙලව පරලව නෙමෙයි. මෙලව පරලව කියන එක වැරදි දෙයක්. ඒක ආගමේ. ඒ කියන්නේ මතු පරලවක් මතු බවක් හදාගන්න මතු જાතියක් හදාගන්න කරනවා නම් ඒක උභයාර්ථ සාධනයක් නෙමෙයි. ඒක ආගම. මේ ජීවිත කාලය තුලදිම අද විඳින දුකිනුත් මිදී නිදහස් වෙලා මේ දුක සදාම අන්ත කරන්නත් ඕන. සංවත් අන්තී කරන්න. නැත්නම් ඒක උභයාර්ථ සාධනයක් වෙන්නේ නැහැ. ලෝකයෙන් එතර වීමයි ලෝකෝත්තර සුවය. ලෝකයේ තුල සුවයයි ලෞකික සුවය. එනිසා ලෞකික ලෝකෝත්තර කියන උභයාර්ථ සාධනයයි තියෙන්නේ. මේ ලෝකෝත්තර සුවය කියන එක ඊගාව ආත්මයකදී ලැබෙන දෙව් මිනිස් සැප නැහැ. එහෙම එකක් බලාපොරොත්තු වුණොත් ඒක නිවන නෙමෙයි. ඒක ධර්මයේ නෙමෙයි. ඒක ආගම.
අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ දේශනා කළ පරිදි විඥානයේ සඳහා අපි රාග දේශ මොහ
නැති කිරීම මොකක් සඳහා
විඥාණයට රාග දේශ මොහ ලබා නොදීම තුළින් විඥාණය නැති කර හැකි කිව්වා. ඒදී ප්‍රඥාව මතු වෙලා එතකොට අපිට නිවන කරා යන්න පුළුවන්. නමුත් දැන් විඥාණය නැතිවීම තුළින් ශරීරයේ දැන් ප්‍රාණවත් ගතියක් තිබෙයිද ප්‍රඥාව හටගන්න කියන එක
මට නෑ නෑ. විඥාණය කියන එක මහත්ය තේරුම් අරගෙන නෑ. විඥාණය තමයි මේ දැවිල්ල වේගය වේදනාව ආවේගය චිත්තාවයගය සියලු ප්‍රශ්න ගැටලු ඔක්කොම හේතුවට මොකද මුල විඥාණය. ප්‍රඥාව ඔය කිසිම දෙයකින් දැවෙන්නේ තැවෙන්නේ කම්පණයටපත් වෙන්නේ රත් වෙන්නේ මත් වෙන්නේ ගිනි ගන්නෙ නැහැ. ඇයි? උපේක්ඛාහිත පූර්ණ වෙලා. එතන ප්‍රඥාව. විඥාණය තමයි දැවිල්ල දැවිල්ල දස ගින්නම ගින්න 10ක් උපදිනවා 10 ගින්නම උපදින්නේ විඥානේ ප්‍රතිඵලයක් හැටියට. ඒක තමයි කර වේගය වේදනාව ආවේගය චිත්තාවේගය නිසා තමයි විඥාන ශක්තිය. කායේ කාය 36ක් විඥානේට කියලා චචක්ක සූත්‍රයේ විග්‍රහ කරලා. චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට උප්පජ්ජති චක්කු විඥාන කාය. මේ කාය තුන එක්කව වෙලා තින්නම් සංගති සම්පස්ස කාය උපදිනවා. සම්පස්ස කාය නිසා වේදනා කාය. වේදනා කාය ත්‍රිවිධාකාරයි. සුඛ වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, අදුක්කම අසුඛ වෙන්න පුළුවන්. වේදනා කාය නිසා තණ්හා කාය තැනක හා වෙනවා. තණ්හා කාය නිසා උපාදාන කාය, උපාදාන කාය නිසා සම්භවಂತಿ කර්ම වීජක් උපදිනවා. මේක තේරුම් ගන්න. ඒක නිසා ඒක තමයි විඥානය. ඔය තමයි විඥානය. උපදින හැටි ක්‍රියාත්මක වෙන හැටි ඔක්කොම තියෙනවා උට. ප්‍රඥාව මොකවත් නැ. චක්කුංච නයපටිච්ච අනුපාදෝ නිබ්බාන. ඔච්චරයි ප්‍රඥාව. චක්කුංච නපටිච්ච රූපේ අනුපාදෝ නිබ්බාන. ඒක නිවන. ඒක උපේක්ඛාව. මේ හිතේ ඇති වෙන ගති මිසක් මේ වෙන ලෝකෙ හැම කල්පනා කරන්න එපා මේ. මේ ඔක්කොම කොහෙද ඇති වෙන්නේ? තම තමන්ගේ හිතයි තමන් තුලින් මේක තමන්ට අනුගත වෙලා තමන් බලන්න තමා තුලින් චක්කුංච පටිච්ච රූපේච වෙනවද? චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ නිබ්බාණං වෙනවද කියලා. එච්චර. නැතු මේක තව කෙනෙක්ගෙන් පොල් ගහකින් ගහක් අඹ ගහකින් ගලකින් වල ගන්න බලන්න කන්න තමන්ගේම මේ අරමුණට පටිච්ච වෙනවද නැද්ද? පටිච්ච වුණොත් මොකද වෙන්නේ? පටිච්ච නුනොත් මොකද වෙන්නේ? එකයි බලන්න. ඔව් සංචේතන පැවැත්වුවොත් පටිච්ච වෙනවා. සමුදේ වෙනවා. සංචේතන පැවැත්වුවොත් සමුදේ වෙනවා. සංචේතන පැවැත්වුවේ නැත්නම් අනුපාද නිරෝධයෙන් අනුසය නානුසයති වෙනවා. ආයි උපදින්නේ නැහැ. විඥාන ශක්තියක් උපදින්නේ. අනුසය නානුසයති. විඥාන ශක්තිය තමයි තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය ඔක්කොම විඥාන ශක්තිය. ඉපදීම නිසා ඇති වෙන දෙයක්. හට ගන්නෙම නැහැ. ප්‍රඥාවෙන්මයි සියලු කටයුතු සංකාර උපේක්ඛා ඥානෙම්ම මුංජිත්‍රිකම් මෙතා ඥානෙම්මයි අපි සියලු කටයුතු කරන්නේ. කනවා බොනවා යනවා එනවා කතා කරනවා ධර්මයේ දේශනා කරනවා සියලු දේ කරනවා. කිසි දෙයක් නවත්තන්න ඕනෙත් නැහැ. අපි සමාජේ එක්කලා ගැවිසෙනවා යනවා එනවා දන් දානයක් දානේ ගන්නවා. සියලු දේ කරනවා. හැබැයි මොකද්ද නැත්තේ? අර උපේක්ඛාසිත පූර්ණාසයෙන් පවත්වාගෙන සංචේතනා පවත්වන්නේ නැතුව අපි කරන කියන හිතන දේක සියල්ල කරන. එක තමා සම්පජානකාරී හෝති කියන වචන තේරු. නෑ එතකොට වෙන්නේ ආයතන බවින් මිදී නිදහස් වෙලා ඉන්ද්‍රිය හයක් මතු වෙනවා. දැන් අපි අර රාගයෙන් කටයුතු කරන හැම මොහොතකම චක්කු ඉන්ද්‍රිය නැහැ චක්ක ආයතන. අහක යන කුණු එකතු කර ගන්නවා. ආයතනෙන් කරන්නේ අහක යන කුණු එකතු කර. එතකොට ආයතන හයෙම චක්ක ආයතන සෝතන ගාන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන හයෙම කරන්නේ ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටන් කියන අහක යන කුණු එකතු කරේ. දැන් ඉන්ද්‍රිය හයක් තියෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ චක්ක ආයතන වලට චක්කු ඉන්ද්‍රිය සෝත ආයතන වලට සෝත ඉන්ද්‍රිය ගාන ආයතන වලට ගාන ඉන්ද්‍රිය ජීව ආයතන කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය තියෙනවා නම් අහක යන කුණු එකතු කරන්නේ තෝරලා බේරලා පෙරලා සුද්ධ පවිත්‍ර වෙන පිරිසිදු වෙන දේ ගන්නවා කුණු බැහැර කර. එතකොට ඉන්ද්‍රිය කියන්නේ පෙරහංකඩයක්. දැන් පෙරහංකඩය අපි හදාගන්න ඕන. දැන් අපේ අර විඥාණයෙන් කටයුතු කරන තාක්කල් පෙරහංකඩේ නැහැ. පෙරන්නේ නැහැ. අපි ඔහේ අහක යන කුණු gediya පිටින් අරගෙන ඒවා බරයි බයයි ගිය ගියා කෑ ගහනවා. ඒකමයි තියෙන්නේ. අනිපාරේ වල හොඳ සුවේකුත් ආස්වාදෙකුත් අර රාගයෙන් ප්‍රිය දෙයට ඇලීම ඇලීම අල්ලා ගැනීම උපාදානය කරගෙන අයිති කර ගැනීම හොඳ සුවයක් හොඳ සාරයක් සාරයි සංසාරයි කිව්වේ ඒකයි. හැබැයි ඒ සංසාර හැමදේම බරක් බයක් බැම්මක් තමන්ට උරුමන සංසාර බර. එතකොට මේවා කාටද අයින් කරන්න පුළුවන්? තමන්ට වෙන්න කාටවත් අම්මට තාත්තට එහෙම වයින් කරන්න බෑ. බුදුහාමුදුරන්ට දෙයියන්ට බ්‍රහ්මයෙකුට විශ්වකර්මයෙකුට වයින් කරන්න තියා හිතන්නවත් පුළුවන් කමන්නේ. මේවා තමන් තේරුම් ගන්න ඕන. වෙන කාටවත් තේරුම් ගන්න දහමක් නෙමෙයි මේ කියන්නේ. තම තමන් තම තම නැන පමණින් දැනගත යුතු. ඒ වගේම තං සුනාත සාදුකම් මනසිකරවත වාසිස්වාමීටි භාවිතයට ගන්න ඕන අනිවාර්යයෙන්.
අවසර අරියතුන් වහන්ස නටකින්චි ලෝකයේ සමාධියතිගෙන
ඒක හවසට කියන්නම්. තව හුඟක් තියෙනවා ඔක කියන්න. පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය අනිසිතෝච විහෙරති නටකින්චි ලෝකේ උපාදිත. මේ සියලු දේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ 21 වරක් අවධාරණෙන් අවසාන වශයෙන් දේශනා කරලා තියෙන කොටසක් ඔය කිව්වේ. මේක හවසට සතරාධිපට්ඨාන සූත්‍රයේ මේ පබ්බ 21ම විග්‍රහ කරනකොට හොඳට තේරේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ගමන මම භාවනාවට තහනට පැමිණියේ මේ ප්‍රශ්න තුනක් තියෙනවා විසඳගන්න. මම හිතනවා එකෙන් ප්‍රශ්න දෙකක් තුන්වෙනි දවසේනකොට විසඳෙයි කියලා විශ්වාසයක් මට තියෙනවා. අනිත් ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් අහලා දැනගන්න ඕනේ අවවාදයක් අනුශාසනාවක් ගන්න. දැන් අර මුලින් අහපු ප්‍රශ්නයක් තිබ්බා අභිඥා ගැන. ඒතර දැන් අද නූතන විද්‍යාවෙන් උඩින් යනවා ඒ ඔක්කොම එක පැත්තකින් ගත්තම අර අභිඥා ශක්තියක් වගේ තමයි මට නම් දැනෙන්නේ විද්‍යාත්මක දැනුමත් එක්ක. එතකොට විශේෂයෙන්ම මගේ වෘත්තිය තුළදී උගන්වන්න වෙලා තියෙන්නේ එවැනි මමවත් දැකපු නැති අරූපී සංකල්ප. ඒතර මේවා
ඉගෙනගත්ත දේවල්.
ඒවා
ඇත්ත කියලා දැකලා
නැහැ.
දැනුම තියෙනවා දැක්මක්
නැහැ.
බින්දුවයි.
ඔව්. එතකොට ඒවට පණ පිටුල තමයි ළමයිට උගන්වන්න වෙන්නේ. එතකොට මට තේරෙනවා ඒ ක්‍රියාව කරන්න ගියාම මට මේ ආනපාන සතියේ පිටව ගන්නත් බැරුව යනවා. මොකද නොදකපු දේවල් පණ පිටුවල ඉගෙනුවේ නැත්නම් උගන්වන්න බැරුව යනවා. ඉතින් මේ වෘත්තිය කොහොමද?
හැබැයි මේකයි මෙහෙමයි. ඔය දැනුම උගන්වන්න ඕනේ. ඒකෙන් යම් යම් අයට දැනුමක් ලැබෙනවා. හැබැයි ඒ අයට මේ ධර්මයක් පොඩ්ඩක් දෙනකොට තමන්ට අනුගත වෙලා මේ දැන් ඔය අපි හිතමුකෝ දැන් රසායන විද්‍යාව අපි බලමු. දැන් මේ ධාතු මනසිකාරයට ආපෝ තේජෝ වායෝ පඨවි හතරට ගලපා බලනකොට ඒකම තමයි. සුද්ධාස්ත්‍රක වලට ගලපා බලනකොට ඒකම තමයි. ඉතින් ඒක නිසා මේකේ මේ දැනුම දීලා මේකෙන් දැක්මක් දෙන්නත් පුළුවන්. ඒක නිසා තමන්ට අනුගත කරලා බලන්න ඕන. මේ තමන්ගේ මුළු ඔක්කොම තියෙන්නේ මොනවද? දැන් ලේ බින්දුවක් ගත්තා. තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජ. වෙන මොකක්වත් නැහැ. නියපොතු කැලක් ගත්තා, කෙස් ගහක් ගත්තා, තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජ. ඉතින් ඕකම තමයි ඔය කෙමිස්ට්‍රි කියන්නේ. ඕකම තමයි රසායන විද්‍යාව. අනිත් පාර තව එකක් තියෙනවා මේකේ. මේකේ දැන් අපි මේ රසායන විද්‍යාව කියන දේ මුල්ම කවුරු හරි ඒ විද්‍යාඥයෙක් හොයාගත්තනේ. ඒ හොයාගත්ත පුද්ගලයා හොයාගත්ත දේද අද තියෙන්නේ විපරිණාමයට පත් වෙලා. දවස ගානෙම මේක විපරිණාමයට. හැබැයි බුදුහාමුදුරුවෝ හොයාගත්ත දේ එහෙම විපරිණාමයට පත් වුණාද? සුද්ධාෂ්ටකවලට එහා යන දෙයක් කොහෙවත් කවදක්වත් කාටවත් කියන්නත් බෑ, හොයන්නත් බෑ, පෙන්වන්නත් බෑ, උගන්වන්නත් බෑ, ඉගෙන ගන්නත් බෑ. නමුත් ඔය කියන එක ඔය අතනයි මෙතනයි. ඒක තමයි කිව්වේ අර සාපේක්ෂයි. පරමාණුව සාපේක්ෂයි. දැන් එදා පරමාණුව තමයි හිතුවේ. නමුත් අද නිව්ටන් බෝල්ට්‍රාන හැටියට ඔක්කොම ඊට වැඩිය කොටස් පිළිස. හැබැයි තාම සුද්ධාස්තික වලට ගියේ නෑ, යන්නත් බෑ. ඒක භෞතික විද්‍යාවෙන් ලෞකික තත්වෙන් ඒක කියන්න බෑ. ඉතින් ඒක නිසා දැන් මේ ඔය රසායන විද්‍යාව උගන්වන්න ඕන. උගන්වනකොට මේක තුලින්ම තමන්ට මේ ධර්මතාවයටත් ගැලපෙන විදිය ධාතු මනසිකාරය, පටිකුල මනසිකාරය, මේ සියලු දේ පුළුවන්කම තියෙනවා. මතු කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒකට යම් තමන්ට දැන් මේ ධර්ම මාර්ගයේ යනකොට මේක හැකියාවක් තියෙනවා. ඕන කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ තමයි ලෝකෙ හිටියේ ලොකුම රසායන විද්‍යාඥ. ඒ රසායන විද්‍යාඥ හොඳ බේතක්, හොඳ පෙත්තක් හදලා දුන්නා. සියලු රෝගවලට අද්දුටුයි සත්‍යයි නිට්ටාවටම සංසාර රෝගයෙන් මිදින්දා. මේ පෙත්ත දැන් අදත් පෙත්ත නමින් තියෙනවා. හැබැයි අර රසායන සංයෝගයේ ඔක්කොම විනාශ කළා. දැන් අපි මේ එදා බුදුහාමුදුරුවෝ හදලා දුන්න මේ පටිච්ච සමුප්පාද නැමැති මේ පෙත්ත, මේ බේත දැන් ඒක වෙනස් කරගෙන දැන් අපි මේක හරියටම තේරුම් ගන්න ඕන. කොතනද කොහොමද වෙනස් කළේ? වෙනස් කළ තැන හොයාගන්න අර ওই විද්‍යාඥයන්ට පුළුවන්කම තියෙනවා. ඒක වෙනස් කිරීම මේ මානසික වශයෙන්මයි වෙනස් කළා තියෙන්නේ, අධ්‍යාත්මික වශයෙන්මයි වෙනස් කළා තියෙන්නේ. මේ ආපෝතේ ජෝ ආයෝ පටවි කවුදක්වත් කාටවත් ඔය වෙනසකට භාජනය කරන්න බෑ. ඒවා ආයි ආයි නැවත නැවතත් විපරිණාමයටපත් වෙලා ආපෝතේ ජෝ ආයෝ පටවිමයි සුද්ධාස්තික ඊට වැඩි අඩු කරන්න බෑ, වැඩි කරන්න බෑ. හැබැයි වර්ණ ගන්ධ රස ඕජා ඒවට එකතු වෙනවා. ඉතින් ඒක නිසා මේක මේ රසායන විද්‍යාව උගන්වන්න ඕන, ඉගෙන ගන්නත් ඕන, තේරුම් ගන්නත් ඕන. හැබැයි අර ධාතු මනසිකාරය මේ අපි දැන් මේක කියන්න ගියොත් එහෙම තව සුමානයක් වුණත් මේක ගැන කියන්න පුළුවන්. මේ අපි මේ ඉන්න මිහිතලයේ අපේ මේ සියලුම දේවල් වල අපි පරිහරණය කරන සියලුම දේවල් වල තියෙන ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජ මේක බැරි වෙලාවත් ක්‍රම තුනකට භ්‍රමණ වෙනවා. කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං. භ්‍රමණය වෙන්නේ නැත්නම් දැන් මේක භ්‍රමණය වෙන එක දැන් මේ පෘථුවිය වටා කරගෙනවා. පෘථුවිය අනිග්‍රහ තාරකා වටා කරගෙනවා. පෘථුවිය ඇතුලේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි ඇතුලේ හුලං හමනවා, ජලය ගලාගෙන යනවා, ගිනි ගන්නවා, තේජෝ වායෝ සියලු දක්. බැරි වෙලාවත් මේ භ්‍රමණය නැවතුනත් කොයි වෙලාවෙ හරි ඔය තුනෙන් එකක් හරි මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ගිනි ගන්නව මොහොතකි. දැන් අපි ඔය කාරණේ මේ බාහිර වශයෙන් ලෝකෙට අපි දන්නවා. ඕක මේ ඇතුළට අපේ අධ්‍යාත්මයට අනුගත කරලා බලන්න. අන්න නියම රසායන විද්‍යාව. අපි බැරි වෙලාවත් අපේ මේ භ්‍රමණය අපි හුලන් නොගෙන හිටියොත්, අපේ ලේ ගමනාගමනේ නැති වුණොත්, අපි වතුර නොබිව්වොත් අපි මොකද වෙන්නේ? අර භ්‍රමණය නැති වෙනවා. හાર્ට් ඇටැක් හැදෙනවා කියන්නේ ඕකයි. එක්ක භ්‍රමණය වැඩි වෙනවා, එක්ක භ්‍රමණය අඩු වෙනවා. ලෝ බ්ලඩ් ප්‍රෙෂර්, හයි බ්ලඩ් ප්‍රෙෂර්. මොකද වෙන්නේ? අපි ගත් ගිනි ගන්නවා. රත් වෙලා රතු ඉර පැන්න ගමන් හાર્ට් ඇටැක් හැදුණා කියන මැරුණා. ඉවරයි. ආයසරයක් අර ආපෝ තේජෝ ආයෝ පටවි ආයේ අර මහ බූත හතරට එකතු වෙනවා. මේක අපි දැන් හැම වෙලේම අර විශ්වයේ තියෙන දේ අපිට අනුගත කරලා බලන්න ඕන. පුරුදු වෙන්න ඕන. මේක තමයි ධර්මය. මෙහෙම නොකළොත් අපි ඒ දැනුමෙන් දැක්මක් ලබා ගත්තේ නැහැ. ඒක සියලු දේ අපි තමන්ට අනුගත කරලා තමා තුලින් දකින්න ඒකයි අභිඥාතං අභිඤ්ඤය කිව්වේ. වෙන මොකක්වත් නෙමෙයි.
සවනස් හේබේ අර තියන්නේ අපි නිර්මාණය කරන සංකල්ප නිසා පරම සත්‍යයක් නෙමෙයි ඒක
ලකිව්වේ. පරම සත්‍යයක් නෙමෙයි. නමුත් ඒ පරම සත්‍යය එන්න සම්මත සත්‍යය දැනගන්න ඕන. දැන් අපිත් මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු සම්මේ සත්‍යය. ඒක අපිට අනුගත කළොත් විතරයි ඒක පරම සත්‍යයක් වෙන්නේ. අපි තුලින් අපි ඒක දැක්ගත්තොත් විතරයි අපිට නිවන් දැක්ගන්න පුළුවන්. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සියලු දෙනාට සාධාරණ පොදු සම්මත පටිච්චසමුප්පාද. එක එක්කෙනාට එක එක කිව්වේ නැහැ. ඒක තම තමන්ට ගැළපෙන විදිහට බලන්න දකින්න පුරුදු වෙන්න පුහුණු වෙන්න ඕන.
ස්වාමීන් වහන්සේ සුත්තවත් ආර්ය ශ්‍රාවකයාත් අසෘතවත් පුත්ජනයත් අතර වෙනස ස්වාමීන් වහන්සේ?
ඔව්, ඒක හෙටනේ මේ අනිද්දා සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ ওই දෙක තමයි කියන්නේ. ඒක අද නොකිව්වට කමන්නේ, හෙට උදේ නෙමෙයි අනිද්දා උදේ කියනවා. අනිද්දා උදේට ඒක දැනගත්ත හැකි පුරුතන් දෙන්නේ.
සරයි ස්වාමීන් වහන්සේ අද මේ යන්න කියලා හිතාගෙන ඉන්නේ.
එහෙනම් ඉතින් ආන්න වෙන්නේ මට කරන්න දෙයක් නැහැ.
ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් හරි උන්ට.
දැන් සුත කියන එකේ තේරුම් මොකද්ද? සුතං සුසුතං බහුසුතං සුතදර විචතා පරිචිතා මානසිකරෝතා. සුත කියන්නේ මොකද? කණෙන් අහන්න ඕන. සුත සුසුත බහුසුත සුතදර සුතදර ගාවට විචතා පරිචිතා මානසිකරෝතා මේ සියලු දේ. අපිට මෙනෙහි කරන්න පුළුවන්, විචක්ෂණය විමර්ශනය කරන්න පුළුවන් සුතමේ ඥානය ලැබුණොත්. ඒ සුතමේ ඥානය ලැබුණාම අපි කළ යුතු හොඳ දේ සහ නොකළ යුතු නරක දේ දෙපැත්ත දකිනවා. එහෙම දැක්කහම කරණීය ධර්ම සහ අකරණීය ධර්ම, යෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය දෙක දෙපැත්ත දකිනවා. ද්වතාවේ දකිනවා. ද්වතාවේ දැක්ක පුද්ගලයා කරණීය ධර්ම කරන්න ඕන දේ, අකරණීය ධර්ම නොකළ යුතු දේ දෙපැත්ත දෙකම දකිනවා. ඒක දැකපු පුද්ගලයා සුතවත් අරිය ශ්‍රාවකෙක් වෙනවා. මේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ දෙපැත්තම, යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය දෙපැත්තම නොදන්නා පුද්ගලයා අසුතවත් පෝතුජනික. පෝතුජනික කියන්නේ පොතු ජනිත කරවන. මොකද්ද පොතු? මලකට තට්ටු තුනක්. රාගමල, ද්වේෂමල, මෝහමල. එහෙම නැත්නම් රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර කවුද ජනිත කරන්නේ, උපද්දවගන්නේ? ඒ පුද්ගලයාම. ඒ නිසා අසුතවත් පෝතු ජනික කියන්නේ මේක අයින් කරගන්න පුළුවන් සුතමේ ඥානෙ. ඒක නිසා බුද්ධ ඥානවල පළවෙනි ඥානෙ මොකද්ද? සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාන. සීලය එහෙම පළවෙනි නෑ. සීලය නෙමෙයි පළවෙනි. සංවර සීලය පිහිටන්න බෑ සුතමයේ ඥානය නැත්නම් සං තේරුම් නොගත්තොත්. සං කියන එක තේරුම් නොගත්තොත් සංවර වෙන්න බෑ. එහෙමනම් අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක්. ඒ නිසා මේ බුද්ධ දේශනාව සීල සමාධි ප්‍රඥා නෙමෙයි, ප්‍රඥා සීල සමාධි. ප්‍රඥාවෙන් පටන් ගත යුතුයි. ප්‍රඥාව වෙන්නේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ. ඊට පස්සේ සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන. ඊට පස්සේ භාවනාමේ ඥානය, මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබෙන.
ස්වාමීන් වහන්ස,
ඒක සම්මත ආගම. බුද්ධ දේශනාව ප්‍රඥා සීල සමාධි. තේරුණාද? ප්‍රඥාමිනේ බුද්ධ දේශනාව පටන් ගන්න. දැන් බුද්ධ ඥාන පටන් ගන්නම සෝතාවදානේ පඤ්ඤා. දැන් සබ්බාස සංවර පරියාය සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? දසනේන පහතබ. ඒක කියනකොට තමයි තේරෙන්නේ මේක මේ ආගම කියන්නේ කණ පිට ගහගෙන. දැන් ආගමේ හැබැයි සීල සමාධි ප්‍රඥාත් නැහැ. තියෙන්නේ මොකද්ද ආගමේ? දාන සීල භාවනා. ඒක ආගම. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ පඤ්ඤාත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤත්. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි යම් ප්‍රඥාවක්, ඒ කියන්නේ කෙලෙස් අයින් කරන්න බෑ ප්‍රඥාවක් නැත්නම්. ඒ නිසා සුත්තමඥානෙ ලැබෙනහම සුද්ධාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානෙ ලැබෙනවා.
ස්වාමීන් වහන්සේ ගැඹුරු නින්දේදී වෙන්නේ සිත සමාධිගත වීමද නැත්නම් විශ්ව ශක්තිය ගැඹුරු නින්දේදී විශ්ව ශක්තිය සමග සම්බන්ධ වීමක් සිදු වෙනවද?
ගැඹුරු නින්ද එහෙම නැත්නම් දැඩි නින්දයි නිවනයි ටිකක් සමානයි කියලා තමයි භෞතික විද්‍යාඥයෝ කියන්නේ. එතෙන්දී විඥාණය අර කම්පනයක් වෙන්නේ නැහැ. රාගයක්, ද්වේෂයක්, මෝහයක් අලුතෙන් උපදින්නෙත් නැහැ. හැබැයි ඒක නිසා මේ ගැඹුරු නින්දයි නිවනයි භෞතික විද්‍යාඥයෝ ලෞකික විද්‍යාඥයෝ සමාන කරලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් දැන් මේක తాවකාලික දැඩි නින්ද తాවකාලික. ඒක එතෙන්දි විරාග නිස්සෘතයි. නිරෝධ නිස්සෘතයි. මේ රෝධ නැහැ. ඔස්සඟ පරිණාමි. తాවකාලිකව නැටපත්. හැබැයි නැගිට ගමන් ආයසරය අර ඔක්කොම නැති වෙලා ආයි කම්පණයටපත් වෙලා රාගය, ද්වේෂය, මෝහය අලුතෙන් උපදිනවා. දැන් නිවනදි එහෙම එකක් නැහැ. ආයි මගඵල ලැබුවට පස්සේ අරහත් ඵලයටපත් වුණාට පස්සේ කවදක්වත් මේ ජීවිත කාලේ නෙමෙයි මීට ඉදිරියටත් මනෝමය කාය තියෙනවා. හැබැයි කිසි දවසක රාගයෙන් කම්පණය වෙන්නේ නැහැ, ද්වේෂයෙන් කම්පණය වෙන්නේ නැහැ, මෝහයෙන් කම්පණය වෙන්නේ නැහැ, කිලුට වෙන්නේ නැහැ, මොකවත් නැහැ. ඒක නිබ්බාන. තද නින්දේදී මරණයටපත් වෙන්නේ නැහැ. මොහොතකට හරි විනාඩියකට හරි ඇහැරලා තමයි මරණයටපත් වෙන්නේ. එහෙම තද නින්දෙන් මරණයටපත් වෙන්න බෑ. මනස ඒ වගේ නිද්‍රාගත වෙන්නේත් නැහැ. දැන් අපි හිතමුකෝ අර අසඤ්ඤ වෙලා කෙනෙක් රෝහලට ගිහිල්ලා දැන් සිහිය නැහැ කියලා අපි කියනවා. හැබැයි ඒ පුද්ගලයාගේ ඔය අපි හිතන දැඩි නින්දක් නෙමෙයි ඒ පුද්ගලයාට තියෙන්නේ. ඒ පුද්ගලයාට එතෙන්දි තියෙන්නේ අර බාහිර ලෝකෙට සම්බන්ධ වෙන ඉන්ද්‍රිය පහ, ඇහැ කන නාසය දිවකය කියන පහයි, මේ ඇතුළේ තියෙන හයවෙනි ඉන්ද්‍රිය වූ මනසයි අතර සම්බන්ධය తాවකාලිකව යටපත් වීම. හැබැයි අර නින්දෙදි වෙන්නේ මේක චූල වේදල් මහ වේදල් සූත්‍රවල අර විසාක ධම්ම දින්නාවට මේක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේක වෙන එකක්. මේ සංඥා වේදිත නිරෝධයයි නින්දයි දෙකක්, එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේක ටිකක් ගැඹුරු විග්‍රහයක්. මේ විනාඩි 5කින් 10කින් කියන්නත් බෑ. නමුත් ඉදිරියට තවත් ප්‍රශ්න එනකොට මේ ත්‍රිජ කය තේරුම් ගත්තාම කර්ජ කයයි චිත්තජ කයයි මනෝමය කයයි තුනක් තියෙනවා. කයවල් තුනක් තියෙනවා. ක්‍රියාකාරකම් තුනක්. ඒ තුන වෙන වෙනම තේරුම් ගත්තට පස්සේ ওই ධර්මය නිවැරදිව තේරුම් ගන්න පුළුවන්.
ගෞරවනීය අරහතුන් වහන්සේ, මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ විශාල තරුණ දුවල පුතාල සංඛ්‍යාවක් මේ අන්තර්ජාලයෙන් මේ වෙනකොට මේ ධර්මය හදාරනවා. ඊයේ මට ප්‍රශ්නයක් මතුණා. මං කිව්වා ඒකට ඔබ වහන්සේගෙන් නිසියාකාර පිළිතුරක් ලබා දෙන්නම් කියලා. අද මෙතන බලනකොටත් අවුරුදු 45න් පල්ලෙහා අවුරුදු 18 ඉඳලා විශාල පිරිසක් ඉන්නවා. අම්මලා දැන් මම මෙහාට ගොඩක් කට්ටිය ඔය ළමයින් යොමු කිරීමේදී ගෙවල්වල වයසක අම්මලා ගොඩක් මේ බිය කිරීමකට පත් කරනවා. මේ යන්නප භාවනාවට ඔයගේ කසාද බැඳිල්ලත් ඉවර වෙයි කියලා එහෙම පැත්තකුත් තියෙනවා. තව අහපු ප්‍රශ්නයක් තමයි
මම ඒක. එහෙම එකක් වෙන්නේ
නැහැ. ඒ
කීයටවත්ම නියම නිවැරදි බුදු දහම තේරුම් ගත්තා නම් මේක වෙන්නේ නැහැ. මේ අර ප්‍රාණයාම භාවනාවක් ධානයක් කළා චේතෝ විමුක්තිය විතරක් ලබන්න ගියා නම් ඒක භයානකයි. ඒක අසංය වෙනවා. ඒක නිසා කිසිම දැන් සේනාපති ආහමුදුරු ආවහම කියයි, සේනාපති ආහමුදුරුවත් අවුරුදු ගානක් ඔය ගෝයන්කා භාවනා මධ්‍යස්ථානේ භාවනා කර්මස්ථානාධිපති වෙලා හිටලා ඊට පස්සේ භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන ගිහිල්ලා මේ මිනිසුන්ට වෙච්ච දේ විනාහිය ඔක්කොම කියයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ භාවනා ක්‍රම දෙකක්. මේක අපිට විශේෂ භාවනා ක්‍රමයක් නෙමෙයි. මේක ජීවත් වෙලා ඉන්න අර දැඩි නින්දට අමතර දවල් තුළ මොන ඉරියව්වක මොන ක්‍රියාවක් කරමින් වුණත් මේ භාවනාව කරන්න පුළුවන්. ඕනම ක්‍රියාවක් කරන්නත් පුළුවන් මේක. දැන් ගිහියෙක් හැටියට විවාහ වෙන්න පුළුවන්, රසාවල් කරන්න පුළුවන්, ඔය ඕනම කාර්යයක් කරන්නත් පුළුවන්. මේ භාවනාව නිවැරදිව ආනපාන සති සමාධිය කරන්නත් පුළුවන්. ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ නියම බුදුහාමුදුරන්ගේ බුද්ධ භාවනාව එකක්. අද මේ මහායානික බලපෑම නිසා උපනිෂද් ධර්මයේ ඉදිරිපත් කළ ඔය ප්‍රාණයාම භාවනාව තමයි අද ලංකාවේ ඔය භාවනා මධ්‍යස්ථාන සියලු තැන්වල මේ ඇවිල්ලා ප්‍රායෝගිකව නෙමෙයි ඒක ඔය කරනවා. ඒක කෘතිමයි.
එතකොට අරහතුන් වහන්සේ මේ පරම සත්‍යයට අවතීර්ණය වෙලා මේ තරුණ දුවල පුතාලා ගමන් කරද්දී සෝතාපන්න ඵලයට ආදී සමහරපත් වෙන බව අපි දන්නවා. එතකොට ඒ ඇත්තෝ විවාහයෙන් පස්සේ ඒගොල්ලන් සෝතාපන්න දරුවන් ලබා ගැනීම වැඩි.
දැන් සෝතාපට්ටි ඵලයට පත්තු නැයි කියලා විවාහ වෙන්න බැරි කමකුත් නැහැ. ණය ගණ දිනුවක් තියෙනවා නම් ධර්මල් වහම්බුර වෙන්න බැරි කමකුත් නැහැ. ඒ වගේම මේ විවාහ වුණාට පස්සේ සමහර විට තමන්ට හම්බ වෙන සහකාරයන් හොඳ නම් දෙන්නටම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරලා දෙන්නටම මේ මගපල් ලබන්නත් මේක පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ගිහියන්ටත් පැවිද්දන්ටත් තරුණ වයසක හැම කෙනෙකුටමත් ගැළපෙන නියම නිවැරදි ප්‍රායෝගික ධර්මයක්, දේශනාවක්, ප්‍රතිපදාවක් පිළිවෙතක්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මේ යන්තිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා සම්මාදිට්ඨිය උපදින ආකාරයක් ගැන අහලා තියෙනවා. ඒ ගැන පොඩි මේ පැහැදිලි කිරීමක්.
ඔව්, ඒක අපි දැන් මේ දැන් මේ වෙලාවේ යම් ආකාරයකට මේක කිව්වොත් ටිකක් ප්‍රශ්නයක් වෙනවා. යන්තිංචි සමුදය ධම්ම, යන්තිංචි ජී කියන්නේ මොකද? හිත, චිත්තය. සිතේ උපදින යම් කිසි සමුදය ධර්ම. සමුදය කියන්නේ මොකද්ද? සම්බන්ධයක්, අලුතෙන් මෙතෙක් නොතිබූ සම්බන්ධයක් අලුතෙන් උපදින්නට එනවා නම් ඒ හිතේ උපදින්නේ ඒක යංකින්ච සමුදය. සම්බන්තං නිරෝධ ධම්ම. ඒ සියලු දේ, සියලු සමුදය නෝපදවා අනුපාද වශයෙන් නිරෝධ කරලා ඒක නෝපදවාම ඉන්න නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි නිවන. ඉතින් ඒක නිසා මේක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අර කොණ්ඩඤ්ඤ වහුණට බුදුහාමුදුරුව මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළාට පස්සේ තමයි කිව්වේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දැන් පෘථග්ජන පුද්ගලයෝ සමුදය බිහි කර ගැනීම තමයි ප්‍රිය දෙයට ඇලීම වටින්නේ. හොඳයි, සාරයි, ප්‍රියයි, මනාපයි, මහිරි, මధుර. නමුත් මේක නියම නිවැරදි ධර්මයේ තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයාට, සුතවත් ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම තියෙනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයාට පමණයි පුළුවන්කම තියෙන්නේ සමුදය නිරෝධ කළා ඒකෙන් විදී නිදහස් වෙන. අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුට වටින්නේම සමුදය. සම්බන්ධයක් ප්‍රියමනාප දෙයට අල්ලා ගැනීමක්, උපාදාන කර ගැනීමක් එකතු කරගෙන මේ දෙක තමයි දෙපැත්ත මේක තේරුම් ගත යුතු. ඔය මයික් එක කර කතා කරන්න.
අරහතුන් වහන්සේ, මට දැනගන්න උවමනාවක් තියෙනවා. මම දැකලා තියෙනවා සමහර පුද්ගලයෝ තමන් මේ නින්දේදී අවසාන මේ ගමන යනවා. එතකොට අපිට දැනගන්න ලැබුණට ඒ අවසාන නින්ද ලැබන කෙනා දැනගන්නවද තමන් මේ අවස්ථාවේ ඒ මිය යදින බව?
ඔව්, නොදැනි මිය යදින්න බෑ. තමන්ට දැඩි නින්දෙන් ඇහැරිලා විනාඩියක් හමාරක් හිටලා තමයි ඒ පුද්ගලයා මිය යදින්නේ. චුතිසිත එන්නේ. ඉතින් ඒක නිසා අපි හිතාගත්තේ ඉතින් පුද්ගලයා නිදාගත්තා. නමුත් විනාඩියක් දෙකක් ඇහැරුණ බව අපිට තේරෙන්නේ නැහැ නේ. මැරුණාට පස්සේ කියන්න කෙනෙකුත් නැහැ නේ. ඉතින් ඒක නිසා මේ දැඩි නින්දෙදී නෙමෙයි මිය යන්නේ. ඒ දැඩි නින්ද අතරතුර කොයි මොහොතක හෝ ඇහැරිලා තමයි මිය පරලොව යන්නේ. එහෙමයි වෙන්නේ. නැතු දැඩි නින්දෙන් මිය පරලොව යන්න බෑ. සල්ල කර්මයකදී කරන්න වෙන එකක් නේ. අර මනසයි මේ බාහිර ඉන්ද්‍රිය පහයි ඩිස්කනෙක් කරනවා. නිර්වින්දනය කියන්නේ ඒකයි. එතෙන්දී ආපහු අපිට මේව කරන්න බැරි වුණොත් ඒ පුද්ගලයා ඉවරයි. හැබැයි අර මනෝමය කාය දිගටම දැඩිනින්දෙදි ක්‍රියාත්මකයි මෙතෙන්දි ක්‍රියාත්මකයි. ඒක කවදක්වත් ඒක අරහතුන් වහන්සේගෙත් මනෝමය කාය නැති වෙන්නේ නැහැ. බුදු වුණත් මනෝමය කාය නැති වෙන්නේ කෙලෙස් පොඩක්වත් නැහැ. ශේෂයක්වත් නැහැ. අශේෂ විරාග නිරෝධ. ඉතින් ඒක නිසා මනෝමය කාය තියෙනවා. සියලුම බුද්ධත්වයට පත් වූ අරහත්ත්වයට පත් වූ පසේ බුද්ධත්වයට පත් වූ අරහතුන් වහන්සේලාගේ සියලුම මනෝමය කායන් මේ විශ්වය තුළ එක තැනකට කේන්ද්‍රගත වෙලා පවතින. එක කාටවත් නවත්තන්න පුළුවන් කමන්න. එක මේ ඉන්දිකටුණයක්වත් ඕනේ නැහැ. අර කෝටි ප්‍රකෝටි ගානන් අර මනෝමය කායන් එක කේන්ද්‍රගත ස්ථානයක කේන්ද්‍රගත වෙන්න. එහෙම ඒකට තනක් බිමක් අවශ්‍ය නැහැ. තනක් බිමක් අවශ්‍ය නැහැ. රාගය ద్వේෂය මොහය කියන කෙලෙස් තියෙනවා නම් විතරයි. කාලං කරෝති කියන කෙලෙස් පොදිය කරගාගෙන යනවා නම් විතරයි තනක් බිමක් අවස්ථාවක් ඕන. තාණ කියන්නේ එච්ච ඒකයි. ඔව් ස්වභාව ධර්මයයි මේ පෙන්වුවේ. 100%ක්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ ස්වභාව ධර්මයට අනුගතයි ගැලපෙනවා. අපි දැන් මේ කරන සියලු දේ ස්වභාව ධර්මය කොහෙන් හරි පොඩ්ඩක් හරි කිලුටු කරනවා විකෘති කරනවා අර ආටිෆිෂල් තත්ත්වයට පත් කරන. ඒක බුද්ධ නෙමෙයි ඒක පැවැත්. ඔය කියන අවස්ථාව. මහායාන ඔය දැන් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තමයි සුඛාවති තියෙන්නේ. තවුඟත් සූත්‍රයේ තියෙනවා නාගර්ජුන පාදයන් වහන්සේ දේශනා කරපු බොහෝ දේවල් වල ඔය මේ මංජුශ්‍රී බෝසතාණන් වහන්සේ දේශනා කරපු දැන් මහායානත් තියෙනවා ත්‍රිපිටකය. සූත්‍ර ධර්ම 40 ගණනක් තියෙනවා ලංකාවතර සූත්‍රයේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ පාරමිතා සූත්‍ර 21 තවුඟක් තියෙනවා. ඒ සූත්‍ර සියලුම දේවල් වල තියෙන්නේ මේ බෝසත් පෙරුම් පෙරපුර මේ ඉදිරියට යන්න පාරක් පිළිවෙත ක්‍රමයක් මාර්ගයක්. නැතුව නිවනට මාර්ගයක් නැහැ.
ස්වාමීනාංශ මේ ඔය සුඛාවතී කියන අදහස සැබෑවක් එහෙමද ඒ ගන්න
තියෙන්නේ? සැබෑවක් නැහැ. ඒගොල්ලෝ හදාගත්ත නිර්මාණය කරපුවත් දෙයක්.
අර්ථය හරි.
අර්ථයක් තියෙනවා. අර්ථයක් තියෙනවා. හැබැයි නිවන නෙමෙයි. අර බ්‍රහ්මත්වයක් සුඛාවතී. අර දේවත්වයක් සුඛාවතී. අර බෝසත් පෙරුම් පිරියමත් සුඛාවතී.
අනේ ඊළඟ
ප්‍රශ්න. හැබැයි මේ තල 32 තුල කොහේ හෝ හිර වෙලා අතරමං වෙලා අසරණ වෙලා ඉන්නවා. නිවනක් නැහැ.
ස්වාමීනි අර කලින් කියපු අර යංකෙන්ති සමුදය ධම්මං කියන කතාව ඒක මට මතක හැටියට වෙන්නේ මේ what is subject to origination all that is cessation කියලා තමයි.
ඔව්.
එතකොට ඒ කාරණාවේදී ඒ තවත් අය මේ ධර්මය
අහනවනේ.
එතකොට ඒ විදේශිකයට වහන්සේ අර දුන්න අර්ථකතනේ ඔතනින් යනවාද?
මේක මෙහෙමයි. තමන්ට ගල්පා ගන්නත් පුළුවන් ඕනනම් අනුන්ට ගල්පලා බලන්නත් පුළුවන්. දෙපැත්තක් තියෙනවා. තමන්ට ගල්පා බැලුවොත් හරි යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධම්. අනුන්ට බලපා බැලුවොත් වැරදින්න පුළුවන්. අනුන්ගේ එකක් තමන්ට බෑනේ සමුදය නිරෝධ කරන්න.
මට දැනගන්න ඕන කම තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ඔබ
කියනකොට ඉංග්‍රීසි භාෂාවෙන් කියපු එක මේක අර බුද්ධ දේශනාවේ තියෙන අර්ථ ධර්ම නිරුක්ති යටපත් වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියලා මේක පැහැදිලි කරන්න බෑ ධර්මාර්ථය. සාත්තන් සම්ව්‍යංජනං කේවල පරිපූර්ණන්න දැන් වෙන එකක් ඕනේ. දැන් චතු අරිය සත්‍ය කියන එක ඉංග්‍රීසි පරිවර්තන කළ සම්පූර්ණ වැරදි. දැන් මොකද වචනේ? චතු අරිය සත්‍ය ෆෝ නෝබල් ට්‍රුත්. මේ අරිය කියන වචනේ නෑ. අරිය ඔව් නෝබල් නෙමෙයි.
එනකින් එන්නේ නැද්ද සෝයනද?
ඉම්මූවබල්. මූ හිමනේ රිය අරිය. ෆෝ ඉම්මූවබල් ට්‍රුත්. කවදක්වත් කාටවත් වෙනස් කරන්න බෑ මේ වෙනස් නොවන ආර්ය සත්‍ය ධර්ම. ඔව් ඉම්මූවබල්.
ඒතරගේ ඉම්මූවබල් කියලා කියන
වෙනවා. රිය අරිය. අරිය නම් ඉම්මූවබල්. රිය නම් මූවබල්. මේක ෆෝ නෝබල් නෙමෙයි. නෝබල් කියන එක වැරදි. ඔව් ඉම්මූවබල් ට්‍රුත් කියවනම් හරියටම කාටත් නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. නමුත් ඉතින් සුද්ධ කොහේ හරි කවුරු හරි ඕක පෝ චතු අරිය සත්‍ය කියන එක පෝ නෝබල් ට්‍රුත් කියලා දැම්මා. මේ නෝබල් කියන එක අර කිසිම අර්ථයක් නැති වචනයක් බැලුවා. නමුත් අර දැන් මේක මේ මූවබල් ඉම්මූවබල් මේ දෙක හේතු. මූවබල් නම් රිය, ඉම්මූවබල් නම් අරිය.
සාමීන් වහන්ස, මනා යතනය මනේන්ද්‍රයක් බවට පත් වෙනා කියලා තමන් තේරුම් ගන්න.
තමන්ට තේරෙනවා. තමන්ට තේරෙනවා පැහැදිලිවම තමන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමට මේ එන අවස්ථාවකම හැම අවස්ථාවකම එකකින් වෙනස් වෙලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. එතකොට යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දෙකේ වෙනස දකින්නේ මනින්ද්‍රිය තියෙන පුද්ගලයා, ක්‍රියාත්මක වෙන පුද්ගලයා. මනින්ද්‍රිය නැත්නම් ඒ පුද්ගලයා මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරන්නේත් නැහැ, මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි නොකර අත්හරින්නෙත් නැහැ. එකයි වෙනස. ඒ නිසා දැන් අර පෙරලා සුද්ධ කළා හොඳ දේ ගන්න යෝනිසෝ මනසිකාරය එපා. පෙරලා සුද්ධ කළා රොඩු බඩු අයින් කරන්න අයෝනිසෝ මනසිකාරය අයින් කරන්න එපා. ඒ දෙක තේරුම් ගන්න බෑ. ඒක මනින්ද්‍රිය නැත්නම් බෑ. මනා යතන නම් අර අහක යන කුණු තමයි වටින්නේ සාර. හොඳ අර ප්‍රියමනාපදී අර උපාදානය කර ගැනීම තමයි වටින්නේ. ඒක අයෝනිසෝ මනසිකාරය.
ඒතර සවනස ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන එකක් තමන්ට ඒ විදිහම තේරෙනවා.
තමන්ට තේරෙනවා. හරියටම තමන්ට තේරෙනවා මනින්ද්‍රිය මතු වුණ ගමන්. එතකොට තේරෙනවා මෙතෙක් කල තමන් වැඩ කළේ මේ මනා යතනයක් තියාගෙන කියලා. එතකොට තමයි තේරෙන්නේ මේ ආයතනයි ඉන්ද්‍රිය ධර්මලයි වෙනස. ඒකෙන් අනුව තමයි අර සංකාරයි ක්‍රියාසිටලයි වෙනස තේරෙන්නේ. ඒ අනුවම තමයි පංචස්කන්ධයයි පංච උපාදාන ස්කන්ධයයි දෙකක් කියලා තේරෙන්නේ.
සමස්තා ප්‍රශ්නයක් තියෙනවා. පංච උපාදාන ස්කන්ධේ සංඥාව කියන පංච උපාදාන ස්කන්ධේ ඒ සංඥාව කියන එක පටිච්චසමුප්පාද ඇයි නැත්තේ? අනිත් හතරම තියෙන එක විතරනේ ඇයි?
සංඥාව කියන එක සබ්බචිත්ත සාධාරණ. බුදුහාමුදුරන්ටත් ඇහෙන රූපයක් දැකින රූප සංඥා තියෙනවා. කනින් කියන දේ සබ්බ සංඥා තියෙනවා. කොහේ හරි ගඳක් හෝ සුගඳක් තියෙනවනම් ගන්ධ සංඥා තියෙනවා. බුදුහාමුදුරුවත් හොන්න රස දෙයක් කරනවාම රූප රස සංඥා තියෙනවා. ඒවා සබ්බචිත්ත සාධාරණ. බුදුහාමුදුරන්ටත් පෘථග්ජන පුද්ගලයාටත් ආර්ය මාර්ගයේ යන නොයන හැම කෙනෙකුටම සංඥා අනිවාර්යෙන් තියෙනවා. කන ඇහෙන් නැත්නම් නැහැ. ඇහැබේ නැත්නම් රූප සංඥා නැහැ. කන ඇහෙන් නැත්නම් සද්ද සංඥා නැහැ. ඒක තමයි අර චලෝ පළමුකෝ අප්පටි බලුවෝ. නමුත් මේ සංඥා නැති වුණොත් ඇහැ කනකොලොත් ඒක නෙමේ මේ කතාව. දැන් බුදුහාමුදුරන්ට තියෙන්නේ සංඥා වේදිත නිරෝධය. මොකද්ද නැති කලේ? මොකද්ද ආවේදිත කලේ? සංඥාවෙන් උපදින වේගය වේදනාව ආවේගේ චිත්ත ආවේගේ විඥාන ශක්තිය නිරෝධ කළා. ඒකයි නිරෝධය. නැතුව සංඥාව තියෙනවා. දැන් රූපනන්දා ආවහම ජනපද කල්යාණීය බුදුහාමුදුරුවෝ ගාවට ඉතාම ලස්සන රූපවත් කෙනෙක් බව දන්නවා, හඳුනාගත්ත. සංඥාව තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඇලු නැද ගැටු නැද මුලා වුණා නෑ. යථා පරිදි දැක්ක තේරුම් ගත්ත ඒ මේකත් මේ රූපයත් අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්ත.
රූප වේදනා සංඥා තුනම සබ්බචිත්ත සාධාරණයි.
රූප වේදනා සංඥා තුනම සබ්බචිත්ත සාධාරණ. සංකාර විඥාන තමයි පෘථග්ජන පුද්ගලයාගේ, ක්‍රියා ප්‍රඥා තමයි ආර්යයන් වහන්සේගේ.
ධර්මය අනිත් දෙක තියෙනවනේ ස්වාමීන් වහන්සේ. වේදනාවත් තියදයි.
වේදනාව තියෙනවා. දැන් බුදුහාමුදුරුවන්ට මේ දැන් ගලකින් අර දේවදත්ත ගැව්වාම වේදනාවක්, කායික වේදනාවක් ආවා. ඒ වගේම බුදුහාමුදුරුව කොසල් රජුරුවන්ගෙන් අර රස ප්‍රණීත රාජභෝජනයක් වැළඳුවාම මේ වේදනාව, ඒ රස සංඥාව තියෙනවා. හැබැයි ඒක උපාදානය කරගත්තේ, අල්ලගත්තේ, ඒකට ගැටුන්නේ නැහැ. දැන් අද මේ දවල් දානේ රජගෙදරින් අරගෙන හෙට දවල් දානේ අර වීටියේ යවහල් දානයක් වීටියේ පිණිසකවටලත් ඒකේ වෙනසක් බුදුහාමුදුරුව වෙනස තියෙනවා. සංඥාවෙන් තේරෙනවා. හැබැයි ඒකට ඇල්ලුනේ ගැටුනේ මුලා වුණේ නැහැ උපේක්ෂා සිටින් ඊවස් ගන්න ඔතෙන්දි තමයි උපේක්ෂා සිට අවශ්‍ය වෙන්නේ උපේක්ෂාව නැත්නම් අර ඊයේ මනිනවා අද රජගෙදරින් හෙට යවහල් ඒක මනිනවා බුදුහාමුදුර කොයි වෙලාවකවත් මානින් මැන්නේ නැ උපේක්ෂා සිටින් ඊවසා විමසා කටයුතු කළා
මිනහන්ස මේ නික්කම්ම උපේක්ෂාව කියන එක කොහොමද පාවිච්චි කරන්න කියලා අපි සෝතාපට්ටි මාර්ගයට යන අවස්ථාවේ උදාහරණයක් අරගෙන පැහැදිලි
විවිච්ඡේව කාමෙහි විවිච්ඡේ පාපෙහි අකුසල ධම්මෙහි කියන එක නික්කම්ම කාමෙන් නිදහස් වීම නික්මීම ඉවත් වීම අසුවීම දැන් අසුභානුස්සතිය මෙත්තානුස්සතියෙන් කරන්නේ මොකද්ද නික්කම්ම අසුභානුස්සතියෙන් කරන්නේ අර සුන්දර බවට ඇලීම අත්හරිනවා මෙත්තානුස්සතියෙන් කරන්නේ මොකෝ තරහෙන් වෛරයෙන් ගැටීම මෙන් නිදහස් වෙනවා ඒක නික්කම්ම ඒ වගේම අනිච්ච දුක්ඛ අනත් තේරුම් ගත්ත ගමන් අන්න නික්කම්ම ඉතින් ඒක නිසා ආනපාන සති සමාධිය වැඩෙනකොට නික්කම්ම උපේක්ඛාව ඉබේම පූර්ණ වෙනවා නික්කම් විතරක් නෙමෙයි ඒක උපේක්ඛාවට ආනපාන සති සමාධියමයි උපකාර හැම තැනකදම ආනපාන සති සමාධිය නිවැරදිව භාවිතා කරන්න දැනගත්තොත් මේ නික්කම්ම උපේක්ඛාව ඊට පස්සේ ඒක උපේක්ඛාව ඊට පස්සේ අර න සේක උපේකා අරිය උපේකා ඔක්කොම පූර්ණ.
අවසර ස්වාමීන් වහන්ස පටිච්ච සමුප්පාදයත් ඉදපච්ච වේදතාවත් අතර වෙනස මොකක්ද?
දෙකක්. ඉදපච්චතාවය තමා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර උපනිෂද් ධර්මයේ වේදාගමේ ශිවාගමේ තිබුණු මේ හේතුඵල ධර්මය වෙනුවට තිබුණේ පටිච්ච සමුප්පාද ධර්මය වෙනුවට තිබ්බේ ඉදපච්චතාවය. හැබැයි බුදුහාමුදුරුව මේ ඉදපච්චතාවයම තමා වෙනස් කරලා මේ ධර්මතාවයට ස්වභාව ධර්මයට ගැලපෙන ආකාරයට පටිච්ච සමුප්පාද ධර්මය හැටියට වෙනස් කළේ. ඉදපච්චතාවයේ තියෙන ඉච්ඡ ඉදප්ප ඉච්ඡතාවය. හැබැයි ඉදපච්චතාවය මේ පටිච්ච සමුප්පාද ධර්මයට වඩා පැවැත්මට හේතු වෙන උපකාර වන ධර්මතාවය. ඒකේ තියෙන යම් ගැඹුරු ධර්මයක්. හැබැයි පටිච්ච සමුප්පාද ධර්මයේ අර ත්‍රිපරිවට්ටයක් හැටියට අර ඉදපච්චතාවයේ ත්‍රිපරිවට්ටයක් විග්‍රහ වෙන්නේ නැහැ. ඒක නිසා ඉදපච්චතාවය තමයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර ඔය උපනිෂද් ධර්මයේ වේදාගම ශිවාගම ඔය පැරණි ආගම්වල තිබුණේ. නමුත් බුදුහාමුදුරුව මේ ඉදපච්චතාවය ආශ්‍රයෙන්ම ඒක ක්‍රමයටම මේ පටිච්චසමුප්පාද ධර්මය මතු කළා පෙන්නුවා. ඒක මේක පැහැදිලි කරගන්න ඕන නම් දීඝනිකායේ මහානිදාන මහා ප්‍රධාන සූත්‍ර දෙකේම මේ ඉදපච්චතාවයෙන් පටිච්චසමුප්පාද ධර්මය මතු කරගත්ත හැටි තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිතේ මතුවන විහිංසා විතර්ක යනු මොනවාද කියා උදාහරණයක් මගින් පැහැදිලි කර දෙනු මැනවි. විහිංසා විතර්ක කියන්නේ මොනවද?
විහිංසා විතක්ක කියන්නේ තව කෙනෙකුට හිත පාරණ, තවන, දවන ක්‍රියාකාරක කතාවල්, සිටිවිලි. මේ සියලු දේ තමන්ගේ හිතත් මේ තැවෙනවා දැවෙනවා අනුන්ගේ හිතත් වෙහෙස කරනවා. විහේසා විහිංසා කියන්නේ විහේසා වෙහෙසට පත් කරවන, කරදරයට පත් කරන, අමාරුවේ දාන යම් එහෙම නැත්නම් මේක තද්දු අර තද් මේ මොකද්ද තවද කියනවා මේ තදුබයන් පටිච්ච වෙනවා. එහෙම නැත්නම් මේකේට දැන් හෙට මේ සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ මේ සේවිතබ්බා සූත්‍රයේදී මේකට කියනවා මේ තවත් වචනයක් අර මේ හිතේ යම් කෙලෙස් ගතියක් අනුන්ව තවන දවන පදුට්ට මන සංකප්ප පදුට්ට මන සංකප්පේ තමයි විහෙසා. ඒ කියන්නේ දැන් මේක තියෙනවා අර පදුට්ට මන සංකප්පයක් අපදුට්ට මන සංකප්පේ නම් අනුන්ව වෙහෙස කරන්න කරදර කරන්න කටයුතු කරන්නේ නැහැ. විහිංසා හිංසා විහිංසා අවිහිංසා තත්ත්වයට පත් වෙන්න ඕන. ඒක ත්‍රිපරිවර්තයේ හිංසා විහිංසා අවිහිංසා.
අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ අවසරයි. ඔබ වහන්සේගේ මේ කාර්යභාරය ඇත්ත වශයෙන් මේ කාලය තුල ඉතාම වටිනා දෙයක්. මොකද මම එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අර ටීවී වැඩසටහනක් තිය බැලුවා. තව අපේ උපාසක උපාසිකවරුත් ප්‍රශ්න කීපයක් ලැබුණා. ආරණ්‍ය වල පවත්වන ලංකාවේ හුඟක් ස්ථානවල විපස්සනා භාවනා මධ්‍යස්ථානවලට මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ උපාසක උපාසිකාවන් හුඟක් වෙලා බලන්නේ මේ දාන සීල භාවනා කියන එකත් ඊට පසු සීල සමාධි ප්‍රඥා කියන ඒ කරුණු මත පදනම් වෙලා තමයි ඒ භාවනා කටයුතු කරන්නේ. එහෙම කිරීමේදී මම දැක්ක දෙයක් තමයි දවස් 5ක් දවස් 7ක් පමණ සිටලා ඒගොල්ලෝ සීලේ පිහිටලා අට සීල් හෝ දස සීලේ පිහිටලා යම්කිසි කම්මට්ටානාචාර්යවරේ ඒ කමටහන් දුන්නාම භාවනාවේ යෙදෙනවා. ඒ අය සිත සමාධිගත වෙන තත්ත්වයන් විතර බලනවා. බලලෙවල කියනවා දැන් එක එක්කෙනා කියනවා මම දෙව්ලෝ දැක්කා, මම නෙළුම් මල් දැක්කා, මගේ හිතේ මොකක්වත් අදහසක් නැහැ කියලා මේ ආකාරයට මේ බොහෝ තැන්වල කියනවා. එතකොට ඒ தත්වය තුළදී මේ අයගේ තියෙන අර ඔබවහන්සේ දේශනා කළ පරිදි රාග ద్వේෂ මෝහ කියන කරුණු අර තදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන්
යටපත්
වීමක් පමණයි කියලා මට දැන් තේරෙනවා. මොකද ඒ අයට පස්සේ කියනවා දැන් ඔබගේ මේ දස සංයෝජන ධර්ම වලින් මේ කාමච්ඡන්දේ බද්ද මේ සක්කාය දිට්ඨි විචිකිත්තා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන දැන් ප්‍රහීන වෙලා තියෙන්නේ. එම නිසා දැන් ඔබ ඉන්නේ මේ සෝතාපට්ටි මාර්ගයෝ ඵලයෝ කියලා එහෙම දෙයක් කියනවා. නමුත් මට දැන් තේරෙනවා ඒක එහෙම නොවන බවට.
ඔව් දැන් ඕක මහත්මයා හිතන්නේ මේ අනිද්ද වෙනකොට මේක තව උඟක් දුරට තේරේ.
එහෙමයි.
ඔක සබ්බාසව සංවර පරියාය සූත්‍රයත් හිත සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයත් දෙක තේරුම් ගත්තාම මේකේ මාර්ගය මග නොමග. මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න හෙට උදේ අනිද්දා උදේ වෙනකන්. එතකොට තේරෙයි හරියටම මේක අපි එකපාරට කඩා වැඳලා මැදින් කිව්වොත් මේකේ පොඩි ප්‍රශ්නයක් වෙනවා. ක්‍රමානුකූලව මුල ඉඳන් අගට යන්න ඕන. මේක අනුපුබ්බංගම අනුක්‍රමික ක්‍රමයක්.
එහෙමයි සර්.
ඒක හෙට අනිද්දා වෙනකොට තේරුම් කරලා දෙන්න.
ඒක
තමයි මම කිව්වේ දවස් දෙකක් නෙමෙයි තුනක් යනකම්. දැන් අද හෙට අනිද්දා දවස් තුනේම මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයත් උදේවරුේ තවත් සූත්‍ර ගණනාවකුත් දේශනා කරනවා මේකට අදාළව. ඒක තේරුම් ගත්තට පස්සේ Tamanට හරියටම කරණීය අකරණීය එනන්න මග අමග දෙපැත්තම දුවතාවේ තේරුම් ගන්න පුළුවන්. මොකද්ද යෝනිසෝ මනසිකාරය, මොකද්ද අයෝනිසෝ මනසිකාරය තේරුම් ගන්න පුළුවන්.
ඒ
නිසා ඒක තේරුම් ගන්නකම් පොඩ්ඩක් ඉවසලා
එහෙමයි සවනස් බොහෝ දෙනෙකුට යහපතක් වෙනවා අවසරයි.
හොඳයි එහෙනම් අදට එහෙමනම් මේ ධර්ම සාකච්ඡාව උදේ අවසానයි. දැන් ඊගාවට විවේකයක් තියෙනවා. 11:25ට පමණ බුද්ධ පූජාව පූජා කළා. 11:30ට මේ දවල් දාණය පිළිගන්නවා. ඊට පස්සේ 1ට නැවතත් අපේ දරුවෝ මේ TV මේ CD එකක් මාර්ගයෙන් ධර්ම දේශනාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එකේ නම් 2යි කාල 2:30 දක්වා 2:30ට ගිලම්පස විවේකය, නැවත 3ට අදවස මහා සතරාධිපට්ඨාන සූත්‍රය නම් වූ ඒකායන මාර්ගය ආරම්භ කරනවා. ඒක තේරුම් ගන්න තමා අත්‍යවශ්‍ය කාරණය. හොඳ එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තෝ සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තෝ සුඛිතා වුන්තු ඥාතයෝ. ඉඩං වෝ ඥාතීනං තූ සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම් නමාමි සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබානපත්තිය. තවත් එක කරුණක් මේ පැහැදිලි වුණා. දැන් ඔය අපි පින් අනුමෝදන් කරනකොට ඉදම් මේ ඥාති ගාථාව කියනකොට ඉතාවතා චම්මේ ගාථාව කියනකොට මේ අත් ඇඟිලි අංජලීකරණය කරලා පින් දෙන්න පින් පවරන්න බෑ. ඉතින් ඒක නිසා ඒක ප්‍රශ්නයක් හැටියට දැන් කොහොම හරි අවස්ථාව හරි කොයිලා හරි මේ පින් දෙන නිවැරදි ක්‍රමයක් ඒ ගාථාවන් ඒ ගාථාවන් කියනකොට තියෙනවා. ඒකට හේතුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේක විනාඩි 5ක් යනවා කියන්නේ. නමුත් තේරුම් ගන්න ඕන මේ පරදත්ත වූ ජීවීන්ට දෙවියන්ට භූතයන්ට පිරිතයන්ට වගේ මේ ඉදම් මේ ඥාති ගාථාව කියනකොට එත්තාවතා චම්මේ ගාථාව කියනකොට අත් වලින් මෙහෙම වැඳලා අත් ඇංජලීකරණය කරලා පින් දෙන්න පින් පවරන්නට බෑ. අත් නමාගෙන මෙහෙම පින් දෙන්න ඕන. ඒකට හේතුවක් තියෙනවා. ඒක හවස් වෙලා කියන්නේ.